பாவனா விட்டு பாவனா போகணும் விட்டு தர்மானுகூல ஜீவித்தேட்டு அதால கெட்டலு பிரச்சன தீரானாங் சாக்கச்சாவட்டு மதுக்கிறான்
ඉන්න පුළුවන්. ඒ වුණාට ස්පර්ශයක් වෙනකොට හරි අමාරුයි. මොකද උත්සාහ කළාකොට ස්පර්ශයක් කියන්නේ ගැවිලා තියනවා නම් හරි. ගැවිලා නැතිවන් ගැවිලා
නැතිනකොට
අවධානය ඒකට යොමු වෙන එක අවධානය ඒක රැවටෙන එක වළක ගන්න හරි අමාරුයි. ඒක නිකන් සුදුසුද?
ඔව් මේ
කතා කරනවා කියලා හිතන කවුද තමයි
ඒක තමයි. එහෙම තමයි ඒ සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒ දෙක දිගට යමක් දැනෙනවා නම් ඒක ටිකකින් නොදැනී යනවා. දැන් සුවඳත් එහෙමනේ. අඳු පොරක් පත්තු කරලා තිබ්බොත් මුලින් දැනෙනවා ටිකකින් නැති වෙලා යනවා. රහත් එහෙමයි. සද්දත් එහෙමයි. එක දිගට හැඬ ගියොත් එහෙම ටිකකින් ඒක නෑ වගේ. ස්පර්ශයත් ඒ වගේ. හැබැයි මේ වරින් වර දැනුණොත් දැනව නැතිනවා දැනව නැතිනවා නැති හැම වෙලෙම අලුතෙන් අලුතෙන් අවධානය යනවා එතෙන්ට. ඒ හදලා තියෙන්නේ ආරක්ෂාවට. ඒ අවධානය එතෙන්ට යොමු වුණා කියන එක නම් සමාධියට බාධාවක් නෙමෙයි. ඔව් කතා කරනවද දන්නේ. ඒක හිතෙන් සිතුවිල්ලන්නේද?
ඔව් සිතුවිල්ල. ඔව් ඒක සමාධියන්නේ.
සමාධියක් තියෙනවා. ඉතින් නමුත් ඒක සිතුවිල්ලක් එනවා. මේ කතා කරනවද දන්නේ. ඉතින් දන්නේ. ඔව් දන්නේ කියලා ඉන්න. ඇස්සරලා බැලුවට කමක් නැහැ. ඉතින් හොඳම දේ තමයි දිගට ඇස් අරගෙන භාවනා කරන්න. භාවනා කරන්න ඇස් වහගන්න ඕනේ. ඇස් අරගෙනම හිටි පුහුණු වුණොත් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. වරින් වර පුහුණු වෙන්න දෙන එක භාවනා වාරයක සැරගෙන ඉන්න. සැරගෙනම තමන් කරන ඒ භාවනාවෙ ඉන්න. ඒ පුහුණු වෙලා නැති නිසානේ අපි පටන් ගත්ත දවසේ ළම ඇස් වහගන්නේ පුහුණු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒ අමුත්තක් තියෙන්නේ. හැබැයි උත්සාහයක් ගත්තොත් ඔව් මේ වටපිට බලන්නේ නැතුව නේ සැල්ලා පහල බලාගෙන පුහුණු වෙන්නේ. කොහොම හරි ඔක ඇසරන් ඉන්නවද නැද්ද කියන එක නෙමේ ප්‍රශ්නේ. ඉතින් කවුරු හරි කතා කරත් කමක් නැහැ. ඒක ඕනනම් අපිට ප්‍රතික්‍රියාවක් ප්‍රතිචාරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගණන් ගන්න.
ප්‍රශ්නේ ඉස්සක් ਵਿਚාරයක් එන්න කියන්නේ ඉතින් ඩයලොග් එකක් එනවා. අර කවුරුත් සතුටු කරාද දැන්. නැත්නම් මේ කියලා එතකොට අර අලෝලින් ඒක ගෙන ඩයලොග් එනවා. විපස්සනාවත් වඩන්න නැහැ කිස්සක් නැහැ මෙලින් කක්.
ඔව්.
අනික කියලාද?
ඔව් දැන් ඒ කාරණේ එතනම ජය ගන්න එපැයි. ඒ කියන්නේ මේ විතක්ක ਵਿਚාර ඇති වෙනකොට ඒක ඇති වෙනවා කියලා දැනගෙන ඒක බාර ගන්න එපා. එක ඇත්තක් කියලා ගන්න යන්න එපා. මෙහෙම හිතෙනවා විතරයි. සමහර විට එහෙම දැනීමකුත් නැති වෙන්න පුළුවන්. විතර්කේම කියනවා මෙහෙම කවුරු හරි තට්ටු කරා කියලා. තට්ටු වෙලා කියන්නේ ඇඟට මොනවත්ම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම දේවල් හුඟක් ඉතින් අපිට දැනෙනවා. හිත කියන දේවල්, හිත නිසා දැනෙන දේවල් තියෙනවා. ඇත්තටම ඇඟට දැනෙන දේත් තියෙනවා. හැබැයි මේ එකක්වත් ලොකුවට මම කතා කරත් කමක් නැහැ. ඒක වෙනස් වෙනවද මේ ළඟ ඉන්න කෙනානෝ භාවනා
කරන්නේ? නෑ මම දන්නේ නෑ. හැමදාම අපිත් එක්ස්පීරියන්ස් එන්නේ ගොඩක් කරලා තනියෙන්නේ භාවනා කරන්න. ආ හරි. ඒක නෑ. ඔය ළඟ හැප්පෙන භාවනා කරලා පුරුදුදන්නේ.
ඔව්.
සමාජයල බාධා කරගෙන ඇවිත් සට්ටු කරලා අනිගහගෙන ගිය අවස්ථා
තියෙනවා.
මොකදනම් තියෙනවා.
සමාධිය මේ මේ ඒ මොහොතින් මොහොත තියෙන දෙයක් විදියට ගත්තොත්
ඕ ඒකද ඒ කියන්නේ එළඹෙති සීයේ
ඕ
ඒක සමාධිය නෙවෙයි ඒ කියන්නේ සීයේ
නෑ ඒක සමාධියක් තියෙනවනේ හිතේ ඕ එළඹෙති සීහියත් එක්ක මේ මොහොතේ තැන්පත් වෙ ඉන්නවා
ඉතින් ඕනම ක්‍රියාවක් කරනකොට ඒ සමාධිය තියෙනවා නම් සමාධියක් දන්නවා නම් එහෙම කතා කරත්
ඔන්න ඒකයි. ඒක ගැටලුවක් නෑ කියලා ගැටලුවක් කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි සමාධිය. ඒකට සමාධිය කියන්න පටන් ගත්තොත් ඔය ප්‍රශ්නේ නෑ. කෙනෙක් සරින්න උනොත් සරිනවා. ඒකෙත් ගැටලුවක් නෑ. ඇසෙල්ල බලනකොට කවුරු හරි කතා කරොත් ඒත් ප්‍රශ්නයක් නෑ. කතා කරන්න නැතුව ඒක දැනීමක් විතර නම් ඒකත් ගැටලුවක් නෑ. එතකොට ඉන්නේ අර උපේක්ෂාවෙන් එන සමාධිය. ඒ සමාධිය වටිනව අර අපි අර හදාගන්න හදන එකට වැඩිය.
විපස්සනා සමාධිය
කියන්නේ. ඔව්. ඔව්. සමාධියේ කියන්නේ ශ්‍රේණි කීපයක් තියෙනවනේ. ශ්‍රේණිගත කරොත් සමාධිය එකක් තමයි මේ වටේ බාහිර අරමුණු වලින් ඒ අරමුණු කැළඹෙන අරමුණු කලඹවන අරමුණු මොනවත් නැතිව නැති තැනක තියෙන සමාධිය. කියන්නේ කලබල වෙන සද්ද නැහැ, කලබල වෙන සංවේදනා නැහැ. ඒ මොනවත් නැති තැනක තියෙන සමාධිය. ඒක එකක්. පළවෙනි සමාධිය. දෙවෙනි සමාධිය තමයි ඒව තිබුණත් අපි ඒව ගන්න නැතුව ඉන්න සමාධිය. අපි ඒවට අවධානය යොමු කරන්නේ අවධානය ආපහු ගේනවා. ඇහෙනකොටම ආපහු ගේනවා. ඒකත් එක්ක යන්නේ නැහැ. දැනෙනකොටම ආපහු ගේනවා. ඒක දෙවෙනි මට්ටමේ සමාධිය. ඊළඟට මේ ඊළඟ සමාධිය තමයි ඒ මොනවා දැනුණත් ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැති සමාධිය. කියන්නේ දැනෙනවා, ඇහෙනවා. හැබැයි ඇහුණට දැනුණට ඒකත් එක්ක පටලැවෙන්නේ නැති සමාධිය. පටලැවෙන්නේ නැහැ කියන්නේ අපි කොතනවත් තැනක ඉඳ හදන්නේ නැහැ. මේ මෙහෙම එකක් හිතේ තියෙනවා සංසුන් බවක්. මේ සංසුන් භවයෙන් මං ඉන්න ඕනේ. නිශ්ශබ්ද නිශ්ශබ්දතාවයෙන් ඉන්න ඕනේ. ශරීරේ තියෙනවද නැද්ද දන්නේ නැහැ. ඒ නැති තියෙනවද දැන් නැද්ද දන්නේ නැති ස්වභාවයෙම ඉන්න ඕනි කියලා අපි හදන එක සමාධිය. හැබැයි මේ කියන සමාධිය එහෙම අපි මොකක්වත් හදාගෙන එහෙම එකක ඉන්න හදන්නේ නැහැ. ඕන දෙයක් වෙන්න පුළුවන්. උනාට කමක් නැහැ. ඒ මොනවා වුණත් ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ කියන සමාධිය. මේ සමාධිය තමයි ධර්මයේ වර්ණනා කරන්නේ.
අහිතමලි අපිට පුළුවන් විචක් විචාරයක් කියන්නේ ඒ කියන්නේ මොකක්ද ක්‍රියාක්ෂේ නැන් කරනවා නම් ටික තියෙන එක ගන්න
පුළුවන්. ඔව්. ඔව්. සමාධියෙන් ඉන්නවා කීවහම නෑ අපේ හිතේ මැවෙන්නේ ටිකක් ගල් ගැහුණු වගේ නේද? ඔව් සමාධි ප්‍රතිමාවක් කියන්නේ මේ වගේ ප්‍රතිමාවක් නේ
හරි කැටකුරුල්ල හිතේ සමාධියක් දිස්සන
ඒක සමාධියක් තමයි නේ සතියත් එක්ක එන සමාධියක් ඔව්
එකතන බුදුහන්දු ඉන්නේ කැත්තේ
ඔව් මේ සතියත් එක්ක එතන තමයි ඉන්නේ කියන්නේ හැබැයි මේ 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 කලාකරුවා දකින්න සමාධියනේ මේ තියෙන්නේ. ඒ භවනා යෝගී දකින්න සමාධිය නෙමේ කලාකරුවෙක් දකින්න සමාධිය තමයි මේ. දැන් කලාකරුවෙක් කවදාවත් ඇවිදින සක්මන් කරන පිළිමයක් අඹන්නේ නැහැ සමාධි කියලා. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ කියලා සක්මන් කරන එක්කෝ හිටගෙන වැඩ ඉන්න නැත්තම් සැතපීලා වැඩ ඉන්න පිළිමයක් අඹන්නේ නැහැ. මේ බොහෝ විට මේ ප්‍රතිමා නිර්මාණයේ ඒ ඉන්දියානු සහ ග්‍රීක ආභාෂයෙන් ඇවිල්ලා තියෙන ධර්මයෙන් වැඩිය ඇවිල්ලා නැහැ. ධර්මයේ කොහොමද ප්‍රතිමා හම්බන්න එපා කිව්වනේ. පිළිමාදන්. එහෙනම් ඒ කාරණේ අපි හිතේ හුඟක් තදින් තියෙන සමාධිය කියන්නේ එහෙම ඉන්න එක තමයි කියලා. මොකොත් දැනෙන්නේ නැති ඔය ඉන්න එක. එහෙම එහෙම මනසේ ගතියකුත් ඇති කිසි එකක් දැනෙන්නේ නැති ඔය යන්න පුළුවන් හැබැයි ඒෙන් ප්‍රයෝජනයක් නැහැ කියන එකයි දහම කියන්නේ එහෙම හිටිය කියලා වැඩක් නැහැ ඊට වැඩිය සජීවී ප්‍රාණවත් සමාධියක් ගැනයි දහම කතා කරන්නේ ඒ සමාධිය මේ කතා කරනකොටත් ඕනනම් කෙනෙකුට තියාගන්න පුළුවන් ආගෙන ඉන්නකොටත් පුළුවන් අහන් ඉන්නේ සමාධිය. සමාධියෙන් කිව්වහම එහෙනම් ඇහෙන්නේ නැති වෙන්න ඕනේ කියලා හිතෙන්න ඕනේ. අපි සමාධියෙන් ඉන්නවා කිව්වොත් එහෙනම් කනට මොනවත් ඇහෙන්නේ නැති වෙනු නෑ. එහෙම නෙමෙයි. සමාධියෙන් නම් අහන්නේ ඇහෙන දෙයට සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්. භාගයට කාලයට නෙවෙයි සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන් සමාධියෙන් අහනකොට. ඒ වාක්‍ය පටන් ගත්ත තැන ඇහෙනවා එතනින්ම කැඩෙන්නේ නෑ වාක්‍ය ඉවර වෙනකල්ම ඇහෙනවා. ඊළඟට ඒ අහන් ඉන්න අතර ඒක ගැන හිතන්න යන්නේ නැහැ. සමාධියෙන් නම් අහන්නේ. තර්ක කරන්න, විතර්ක කරන්න, එකඟ වෙන්න, ප්‍රතික්ෂේප කරන්න, හරි කියන්න, වැරදි කියන්න, ඔහොම නෙමේ අතන තිබ්බේ. එහෙම කියන්න යන්නේ නැහැ. ඒ සමාධිය නැතිකමේ ලක්ෂණයක්. ඉතින් අහන්නේ නැහැ අපි. අපි කරන්නේ තර්ක කරන එක. සමාධියෙන් නම් ඇහුම්කන් දෙන්නේ තර්කයක් නැහැ, විතර්කිකුත් නැහැ, එකඟ වීමකුත් නැහැ, පිළිගැනීමකුත් නැහැ, ප්‍රතික්ෂේප කිරීමකුත් නැහැ, සම්පූර්ණ විවෘත භාවයේ. විවෘතව ඉන්නවා. ඒකාග්‍රතාවයේ තියෙනවා, විවෘත භාවයේ තියෙනවා. ඊළඟට කනට ඇහෙන්නේ සද්දයක් නේ. කනට නැහැ කිසි අර්ථයක්, සද්දයක් ඇහෙන්නේ. ඒ වාක්‍යයේ තියෙන ඇත්තම අර්ථය මොකද්ද කියන එක අන්න ගන්න බලනවා. අර්ථයත් එක්ක, වචනයත් එක්ක නෙමෙයි අර්ථයත් එක්ක ඉන්න පුළුවන්කම. ඉතින් මේ ලක්ෂණ තුන තියෙනවා නම් ඒ සමාධියෙන් ඇහුම් කන් දුන්නා කියන්න පුළුවන්. එහෙම කතා කරන්න පුළුවන් නම් සමාධියෙන් තමයි කතා කරන්නේ. මේ කතා කිරීම ඇහුම් කන් දීම පමණක් නෙමෙයි තවත් දේවල් අනික් බොහෝ දේවල් සමාධියෙන් කරන්න පුළුවන්. සමාධිය නැති කරලා නෙමෙයි වැඩ කරන්නේ.
හොඳයි පුතා මේ
ඔය වෙන් කිරීම අඩු කරගන්න තරමට අපේ ගමන පහසු වෙනවා. ඒ කියන්නේ අධ්‍යාත්මික ජීවිතයයි ලෞකික ජීවිතයයි, එහෙම නැත්නම් භාවනා ජීවිතයයි සාමාන්‍ය ජීවිතයයි කියලා ජීවිත දෙක තුනක් හදාගෙන අද භාවනා කරන දවස, අද අධ්‍යාත්මිකව ජීවත් වෙන දවස, අද භාවනාව නැහැ සාමාන්‍ය දවස කියලා එහෙම අදාගත්තාම ওই දෙකම ගැටෙනවා. දෙක ඇතුළෙම ගැටීමක් තියෙනවා. සාමාන්‍ය ජීවිතය ඇතුළෙත් අපි ගැටෙනවා. භාවනා කරන්න ආවමත් ගැටෙනවා. දැන් හුස්ම ගත්තොත් හුස්ම කොහෙද හුස්මනේ? දැන් මේ ශාලාව ඇතුලේ වාඩි වෙලා අපි ආනාපාන සතිය කරනකොට ඇතුල් වෙන හුස්මේ අපි බස් එකක් යනකල් බස් නැවතුම්පලක ඉන්නකොට ඇතුල් වෙන හුස්මේ මාකට් එකේදී ඇතුල් වෙන හුස්මේ වෙනසක් නැහැනේ. මෙහෙදී ඇතුල් වෙන හුස්ම ආධ්‍යාත්මිකයි, අරෙහිදී ලෞකිකයි, එහෙම කියන්න බෑ. හුස්ම හුස්මමයි නේ. ඇහෙන ශබ්දත් ඒ වගේ. අපිට දැනෙන සංවේදනත් ඒ වගේ. වෙනසක් නැහැ. මෙහෙම එකක් නැහැ. ආධ්‍යාත්මිකයි ලෞකිකයි කියලා එහෙම ඇත්තටම යථාර්ථයේ වෙනසක් නැහැ. අපි හදාගත් එකක් ඒක. හැබැයි ආගමික ජීවිතයෙන් සාමාන්‍ය ජීවිතය කියලා දෙකක් තියෙන්න පුළුවන්. ආගමික ජීවිතයක් කියන්නේ එදාට අපි අඳින ඇඳුමක් තියෙනවා විශේෂ. එදාට අපි හැසිරෙන විදිහක් තියෙනවා. ඒ ඕනෑම ආගමක් අනුව. අපි ඉන්න තැනක් තියෙනවා. ආගමික ජීවිතයක් ගත කරන්න අපි ආගමික සිද්ධාස්ථානයකට යනවා. එතකොට එහෙම ඒක ආගමික ජීවිතේ සාමාන්‍ය ජීවිතේ වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි ආගමෙන් හදන්නේ. සාමාන්‍ය ජීවිතේ මදි කියලා ඒකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා තමයි ආගමික ජීවිතයක් හදලා තියෙන්නේ ආගම් වලින්. හැබැයි භාවනාවට වෙනස්. භාවනාව එහෙම කියන්නේ නැහැ. ඉතින් මේ ඕනෑම තැනක රාගය ඇති වෙන්න පුළුවන්. නේද? කියන්න පුළුවන්ද මෙන්න මේ අහවල් තැන රාගය ඇති වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම තැනක් තියෙනවා කොහේ හරි මේ පෘථුවියේ කොහේ හරි තැනක අපි හිතමු සුද්ධ භූමියක හරි පුණ්‍ය භූමියක හරි කොහේ හරි තැනක මෙතන ද්වේෂ ඇති වෙන්නේ නැති තැනක්. මෝහය ඇති නොවන තැනක් කියලා එහෙම තැනක් තියෙනවද කොහේ හරි? ඊළඟට එහෙම දවසක් තියෙනවද? මෙන්න මේ දවස පුණ්‍ය දවසක් සුද්ධ වූ දිනයක් රාග දේශ මොහ ඇති නොවන දිනයක් කියලා එහෙම කියන්න බෑ. එහෙම තැනක් නෑ. ඕනේ තැනක ඇති වෙන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ දැකලත් දේශය ඇති වුණා නම් පිරිසට, රාගය ඇති වුණා නම්, මොහය ඇති වුණා නම් උන්වහන්සේ ඉදිරියේම ඊයෙ වෙන තැනක් ගැන අපිට හොයාගන්න නෑ. තියෙන්න බෑ. ඒ නිසා මේ එතෙන්ට අපි ආවොත් අපේ ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ, යෝගී ජීවිතය කියන්නේ, භාවනා ජීවිතය කියන්නේ මේ රාග දේශ මොහ අඩු කරගන්නවා කියන තැනට අපි ආවොත් හරි වටිනවා. ඒතර ඒව අඩු කරගන්න නම් ඒව ඇති වෙන තැන තමයි අඩු කරගන්න ඕනේ. කොහේදී ඇති වුණත් එතනදී තමයි අඩු කරගන්න ඕනේ. අපි එහෙම ඇති වෙන්න ඇරලා අපි අදත් ඒවා ඇති වෙනවා, හෙටත් ඇති වෙනවා, නිද්දත් එහෙම විඳලා මාසෙකට එක දවසක් තෝරාගෙන එදාට අර දවස් 29ෙම ඇති වෙච්ච රාග දේශ මොහොම අඩු කරනවා නැති කරනවා කියලා එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ ඒ නිසා භාවනාව එහෙම ගත්තොත් හරි ලේසි. රාගයක් ඇති වෙනකොට අපි ඒක දකින්න ඕනේ. දකින්න නැතුව නම් කොහොමත් අඩු කරගන්න බෑ. රාගයක් ඇති වුණා කියන එක දකින්න. රාගය කියන්නේ මොකද්ද කියන එක අඳුනගන්න. දෝෂ කියන්නේ මොකද්ද? ඒක ඇති වෙනකොට දකින්න. හිතේනේ ඇති වෙන්නේ. මෝහය ඇති වෙනකොට දකින්න. දැන් මෝහය ඕනේ තැනකට ගන්න පුළුවන්. මුලට ගන්නත් පුළුවන්, අගට ගන්නත් පුළුවන්.
සමහර විට අපි කුලත් ජීවිතේක පන්සිල් සමාදන් වෙලා රටකද ජීවිතේ එකදී රාගය තියෙනවා. කියන්නේ අපි කියන්නේ පිටින් දැත් එක කවර තියෙනවා. ඒකකොට ඒක අපේ ගමනට බාධාවක්.
බාධාවක් නෙමෙයි ප්‍රමාදයක්. ඒක බාධාවක් කියන්න බෑ.
ඒකකොට රාගය වදිනවා.
තියෙන රාගය වැඩි කරගන්නත් පුළුවන්. ඒක අඩු කරගන්නත් පුළුවන්. අපිට කිසියම් ප්‍රමාණයකට රාගයක් තියෙන එක. ඉතින් බලන්න ඕනේ කාලයක් අරගෙන ඒක අඩු වෙනවද වැඩි වෙනවද කියලා. මොනවද? එහෙම කියන්න බෑ. දැන් රාගය කියන එක ද රස රාගය වලන්න. කැමත තියෙන රාගය රස රාගය. දැන් එහෙම අඩු වෙනවා කියන්න බෑ. මේවා ඔක්කොම අඩු කරගන්න නම් අනිවාර්යෙන් අපි තේරුම් ගන්න ඕනේ කාරණයක් තියෙනවා. මේක දුකක් කියන එක. මේ රාගය කියන්නේ දුකක්, ද්වේෂය කියන්නේ දුකක්, මෝහය කියන්නේ දුකක් කියන එක. එහෙම නොදැක මේකේ තියෙන දුක දකින්න නැතුව අපි හිතුවට මේක නැති කරන්න ඕනේ, අඩු කරන්න ඕනේ, වෙමෙන්න ඕනේ කියලා, ඒ කෘතීමයි. එහෙම නිකන් බලහත්කාරයෙන් උත්සාහ කළා අපිට පුළුවන් පාලනයක් කරගන්න. හැබැයි මේ ඒවා හිතේ තියෙනවා. හිත කියනවා නෑ මේකේ සැපක් තියෙනවා කියලා. ඒ දැනුම තමයි හිතේ තියෙන්නේ, මේකේ සැපක් තියෙනවා. ඉතින් අපි උඩින් කියනවා නෑ මේකේ සැපක් නෑ. මේක නැති කරන්න ඕනේ දෙයක්, මේක අකුසලයක්, එහෙම කියනවා. එහෙම කිව්වට බෑ. ඒක අර අභ්‍යන්තර දැනුමට එකතු වෙන්න ඕනේ. එකතු වෙන්න තමයි මෙනෙහි කරන්න කියන්නේ. ඒකේ තියෙන දුක දකින්න. ද්වේෂයේ තියෙන දුක දකින්න. මෝහයේ තියෙන දුක දකින්න. ඒක පොතකින් දකින්න බෑ. ඒ ඇති වෙනකොට, ඇති වුණාම, ඒක ඇති වෙච්ච සිද්ධියක් ආපහු බලන්න, එහෙම නැත්නම් වර්තමානයේ ඇති වෙනකොට බලන්න. කායිකව දැනෙන දුක, මානසිකව දැනෙන දුක, හැඟීම් පැත්තෙන් දැනෙන දුක බලන්න. ඒකේ තියෙන වෙහෙස. ඉතිරි වෙන්නේ වෙහෙස පමණයි. රාගයෙන් අන්තිමට ඉතිරි වෙන්නේ ද්වේෂ, ද්වේෂයෙන් ඉතිරි වෙන්නේ ද්වේෂ, මෝහයෙන් ඉතිරි වෙන්නේ ශේෂයේ වෙහෙස පමණයි.
සම්මානෙන්
නේද වෙහෙස කියන්නේ දුකක් නේද? ඔව්, ඒ දැඩි දුකක් වෙහෙස කියන්නේ. ඔව්. චිත්තානුපස්සනාවේදී ඔය සුවය, සුවයක් නම් සුවදායක හිතක් කියලා දැනගන්නවා.
සුවය භාවනාවේදී කරන්නේ අපි ආයතන නිෂ්ක්‍රිය කරන එක, ආයතන වඩා තීව්‍ර කරලා බලන එක.
ඔතන ආනාපාන සති භාවනාවේදී අපි එච්චර මේ අනිත් ආයතන විවෘත කර කර ඉන්න යන්නේ නැහැ නේ නේද? හුස්මත් එක්ක. ඔය
විපස්සනා කරනවා නම් ආයතන වල දැනි ඉස්සලම කරන්නේ අපි ආයතන වල දැනීමේ හැකියාව වැඩි කරගන්න එක නේද? ඊට පස්සේ ආයතනේ සම්පූර්ණයෙන්ම දැනීම හොඳටම බලන්නේ.
ඒ කෙලිම විපස්සනාට આવොත්, මේ ඍජු විපස්සනාවට આવොත් නම් මේ ඇස්වා ගන්නෙත් නෑ. ඉතින් එහෙම
අපි ආනාපානසතිෙන් ආවොත් අපි ඉතල ඇඟට මොකක් හරි දැනනවා නම් ඒ දැනෙන එක වෙනදා දැනනට වැඩිය ගොඩාක් විස්තර එක බලනවානේ.
ඔව්.
ඒ කියන්නේ දැනීම් ස්පර්ශයේ ඉහළම බලනවා. වෙනදා දැනන වෙනදට වැඩිය ගොඩාක් බලනවා.
සිතුවිල්ලක් තවත් වෙනදා හිතන්නේ නැතුව සිතුවිල්ල ගැන
සිතුවිල්ල
ගැන හිතන්නේ නැතුව මොකද්ද වෙන්නේ කියලා හිතනවා. ඔව්, ඒක විශ්ලේෂණය කරනවා විපස්සනාවේ.
කියන්නේ අපි
අපි ආයතන වල ක්‍රියාකාරී වැඩි කිරීමක් නේද? ඔව්. වැඩි කිරීමක් නෙමෙයි, ඒ වෙනදා අපි සද්දයක් කියපෙක මේ බෙදලා කොටලා බලනවා. විපස්සනාවේදී සත්‍යයක් කියන්නේ මොකද්ද? ඒක ස්පර්ශයේ කොතනද, සංවේදනයේ කොතනද, මත් සංඥා කොතනද කියලා එහෙම බලන එකනේ කරන්නේ නේද? ඔව්. ඉතින් මේ ආනාපාන සතියේදී ඒ සුවයක් දැනෙනවා නම් හිතට, ඒ කියන්නේ හිත සුවපත් වුණු හිතක් කියන එක දැනගන්නවා. චිත්තානුපස්සනාව කියන්නේ ඒකයි. එතකොට ඒ සුවයට හිතේ ඇලීමක් තියෙනවා නම් දැන් සුවයට ඇලුණු හිතක් කියන එක දැනගන්නවා. ඒ සුවය දිගටම තියාගන්න ඕනේ කියලා සැලසුමක් හිතේ යනවා නම් ඒකත් දැනගන්නවා. එහෙම හිතක් දැන් තියෙන්නේ කියලා. ඊළඟට ඒක අතාරින්න පුළුවන්ද බලනවා. ඒ සැලසුම අතාරින්න පුළුවන්ද? ඒ සුවයට තියෙන ඇලීම අතාරින්න පුළුවන්ද? දේවක තමයි ධම්මානුපස්සනා කියන්නේ. එහෙම උත්සාහයක් ගන්නවා. ඒක අතාරින්න පුළුවන්. එහෙනම් කොහොමද අතාරින්නේ කියන එකත් අපිට හොයාගන්න වෙනවා. කොහොමද අතාරින්නේ? මේ සුවයක් තියෙනවා. සුවයට ඇලීම කොහොමද අතාරින්නේ? සුවයට ඇලෙන එක හොයන්න ඕනේ නැහැ. ඒක ඉබේට වෙනවා. හොයාගන්න ඕනේ ඒක අතාරින්නේ කොහොමද කියලා. ඒ අතාරින්නේ කොහොමද කියලා හොයා ගැනීම තමයි ධම්මානුපස්සනාව. ඒකල ඒක අතහැරියොත් අන්න විරාගී හිතක් කියන එකත් දැනගන්නවා. දැන් තියෙන්නේ විරාගී. ඒක චිත්තානුපස්සනාව ආපහු. ඒතර චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවට ගිහිල්ලා ආපහු චිත්තානුපස්සනාවට එනවා ආනාපාන සතිය. ඒතර ඒ සතුට ඇතුලේ හිත හිර වෙලා නම් ඒකත් දැනගන්නවා. හිර වෙච්ච හිතක්. ඒතර මේකෙන් නිදහස් කරගන්නේ කොහොමද එහෙනම් හිත? ඒක හොයනවා අපි. ඒ හිවීම තමයි ධම්මානුපස්සන. એટલે නිදහස් වුණාම දැන් හිත නිදහස් කියලා විමෝචයන් චිත්තං කියලා ඒකත් දැනගන්න. ඒක චිත්තානුපස්සනම අපෝ.
ඒකටම සමාධි වෙලා අහනකොට සමහර එතන බුද්ධ ප්‍රතිපදාවන් කාලේ එතන මම දැක්ක හරි ඒ තැනටපත් වුණා කියන්නේ එහෙම වුණොත්ද සර්? මම එකද සමාධි වෙලා ඒක සමාධි
අවබෝධයක් ලැබෙන්න සමාධිය ඕනේ. සමාධියකින් තොරව අවබෝධයක් එන්නේ නැහැ. මේ කොතනම බුදුරජාණන් වහන්සේගේ කාලේ හරි ඊට කලින් හරි ඊට පස්සේ හරි කාට හරි කොයි ක්‍රමයකට හරි බණක් අහලා හරි වෙන සිදුවීමක් දැකලා හරි අවබෝධයක් ලැබුවා නම් ඒ අවබෝධය ලබන්න මොහොතකට කලින් හරි සමාධියක් තිබිලා තියෙනවා.
ඔව්. හරි එකක් පස්සේ කියලා කියන්නේ ඒකම තමයි. ඒ සමාධිය නැහැ.
ඒකත් පසෙක් කියන්නේ භෞතික වින්දීමක්
නේ.
සමාධිය කියන්නේ මානසික. එතකොට මේ සමාධියෙන් සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඊළඟට ඒ සමාධියෙන් ඉන්නකොට සමස්ත පණිවිඩයෙන් වැඩි ප්‍රමාණයක් අපි ඇතුළට ගන්න පුළුවන්. සමාධියෙන් තොරව නම් අපි ඉන්නේ ඒ විසිරෙන හිතකින් නම් ඉන්නේ ඒකම සංසන්දනය කරන හිතකින් නම් ඉන්නේ. ඒ කියන්නේ මේක හරි මේක වැරදි කියලා එහෙම සසඳන හිතකින් තර්ක විතර්ක කරන හිතකින් නම් අහන්නේ. එතකොට අපිට ඇහෙන්නේ ටිකයි. පැයක දේශනයක් කියලා අපි හිතුවට අපිට පැයක් ඇහිලා නැහැ. බොහොම පුංචි ප්‍රමාණයක්. ඒ ටිකෙන් වෙන වෙනස තමයි වෙන්නේ. අපි හරි හොඳයි එහෙම කියලා කියන්නේ මටම කිව්වා ලොකු වෙනසක් වුණා කියලා කියන්නේ අර එන පුංචි වෙනසට ඔය. හැබැයි සමාධිය තියෙනවා නම් සෑහෙන පණිවිඩයක් ගන්න පුළුවන්. 100%ක් නම් කොහොමත් ගන්න බෑ. හැබැයි සෑහෙන ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා ඒ ගැන විපස්සනා කිරීමක්. අපි ඒක ඊළඟට බලන්න ඕනේ අපේ අත්දැකීම් එක්ක. ඒක ගලපලා ඒ කියොප් එක කොච්චර දුරට අපේ ජීවිතය ඇතුලෙන් වෙනවද කියලා. එහෙමද වෙන්නේ කියන එක.
තමයි ජීවිතේ යොදා ගැනීම.
නෑ යොදාගන්න කලින් අපි බලන්න ඕනේ කල්පනා කරලා අපේ අත්දැකීම් එක්ක සංසන්දනය කරලා අපේම අත්දැකීම් එක්ක පොත්පත් එක්ක නෙමෙයි එහෙම බලනකොට අපිට ඒ කියපු දේ ඇත්තයි කියන එක තේරෙනවා නම් අන්න ඊට පස්සේ තමයි ඒ අනුව ජීවත් වෙන්න ඕනේ ඒ අනුව ජීවත් වීමෙන් තමයි අවබෝධය එන්නේ දැන් ওই ටික මම මෙහෙම කියනකොට විනාඩි දෙක තුනක් ගියාට සමහර විට ඔය සියල්ලම එක විනාඩියක් ඇතුලේ වෙන්න පුළුවන්. සමාධියෙන් අහනකොට සිහියෙන් අහනකොට අවබෝධයක් තමයි
එන්නේ.
ඔව් වචන වැදගත් නැහැ. ඉතින් මතක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
ඒ වගේ අවස්ථාවලදී සමහරක් වෙලාවට වෙනවා තමයි බාධක අපි යමක් කවුරුර කියපු දෙයක් අහගෙන අපි ඊට පස්සේ ආයෙ කියනකොට වෙන කියන වචන වෙනයි. ඊට පස්සේ කියපු එක නම් සමහර විට කියන නෑ ඔහොම නෙමෙයි මං කිව්වේ කියලා. ඒකෙන් බාධා කරන්නේ නැහැ මම දන්නේ අනික හැදෙන්නේ. හැබැයි අන්තිම එයා කියපු එකේ මට වැටුණේ දේ තමයි ඒ හරියට මේක තමයි රෙකෝඩ් කර දෙකක් දාලා බැලුවොත් ඒ කියපු එකෙන් මට වැටෙච්ච දේම තමයි.
ඔව් ඉතින් අහපු කෙනා සමාධියෙන් ඇහුවට කියපු කෙනා සමාධියෙන් නෙමෙයි කියලා තියෙන්නේ. රෙකෝඩ් කරපු එකත් ඒකම නං.
රෙකෝඩ් කරපු එක මට හැන්නේ විදිහට. ඔව්. යාහන් කියනවා නෑ මේ
ඉතින් පිටාරකට
මෙවෙන්න ඉත වචන දෙකින්නේ.
ඔව් ඒ මොකක්ද හරියට වෙලා තියෙන කිව්වට. ඔව් ඒ පටලැවිලි සංනිවේදනය තියෙනවනේ ඉතින් කමියුනිකේෂන් වල කියන්න ඕන එක නෙමෙයි කියවෙන්නේ. කියන එක නෙමෙයි ඇහෙන්නේ. ඇහෙන එක නෙමෙයි තේරුම් ගන්න. ඒත් එහෙම ලොකු මේ බාධක ගොඩක් මැද්දේ තමයි ඔය ශ්‍රවණය වෙන්නේ. ඒ නිසා තමයි 100ට පොම් පුංචි ප්‍රමාණයක් තමයි අන්තිමටම අපිට එන්නේ. ඔය
වගේ දේවල් ඕකම්
මේ කියන්නේ ඔව් වලක් ගන්න ඕනේ. ඉතින් අඩු කරගන්න පුළුවන්. ඒකට හොඳම එක්ටමේ තමයි එකක් ප්‍රශ්න අහන එක. ආයි කිව්වම් මට නම් තේරෙන්නේ මෙහෙමයි එහෙමද කිව්වේ කියලා අහන්න පුළුවන්. ඕකමද කිව්වේ කියලා. එහෙම ඒක මේ එහෙම අහලා ඒ සුද්ධ කරගන්න පුළුවන්. අපිටම අපිට තරහ යන වෙලාවක් කියලා. ඒතර අපි ධම්මානුපස්සනාවෙන් ඒ තරහ පිළිබඳව නම් අවබෝධය ගත්තේ. තරහ යන්නේ නැන වෙලාවක ඒ අවබෝධය එනවා. ඔව්. හැම වෙලෙම නෑ.
නෑ
හැම වෙලෙම කිසි දෙයක් නෑ.
සමාජෙ නිකන් ඉන්න වෙලාවකුණත් අරක
ඒක. ආ එහෙම ඉන්න මතක් වෙන්න පුළුවන්. ඒ මතක් වීම. අවබෝධය නෙමෙයි ඒ ඉන්නේ. ඔව් අවබෝධය ඉන්නේ සිදුවීමකට. ඔව්. අපිට එතන ඒ වචනේ මොකද්ද අදහස් කරේ කියන එක අපිට 100%ක් ගන්න බෑ. දැන් කියන කෙනා මොකද්ද අදහස් කළේ කියන එක ඒ වචනේ නෑ ඒක තමයි අවබෝධ වෙන්නේ අපේ මට්ටමේ. අපි හිතමු 10 දෙනෙක් හිටිය කියලා 10 දෙනාට 10ක් අවබෝධ වෙන්න පුළුවන්. ඈ? එතන මොනවද අවබෝධුනේ කියලා 10 දෙනා සාකච්ඡා කරොත් 10ක් කියයි. මට නම් මේක තමයි තේරුනේ. අනිත් කෙනා කියන්නේ මට මේක තේරුනේ කියලා. හැබැයි කියලා තියෙන්නේ එකයි. ඒක තමයි මෙතන තියෙන වාසියයි අවාසියයි.
ඒකට මේ වගේ පිටුවක් තමයි නේද මාර්ග බලවට හැමිල්ල තියෙනවා.
කොමිටියොත්ද?
දැන් හොඳ අවබෝධය සමාජියක් වෙනවා සමාජිය. ඒ
කියන දේත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ඒ වෙලාවේ ඒ වෙලාවේ ඒ ඇහෙන දේත් එක්ක ජීවත් වෙන්න ඕනේ. තමන්ව අතෑරලා තමන්ව ගේන්න හොඳ නැහැ. තමන් කියන්නේ අතීතේනේ. ඒ අතීතේ ගේන්නේ නැතුව මමව එතෙන්ට ගේන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වීම කියන්නේ වර්තමානයේ. එහෙම හිටියොත් තමයි වෙනස වෙන්නේ. නැතුව අපි මමව අල්ලන් හිටියොත් ඉතින් මමමමයි ඊට පස්සේ. ඒවත් අහනවා. ඒකත් මතකයි. මම මෙහෙම බණක් ඇහුවා කියන එකත් මතකයි. හැබැයි මම වැඩ කරන්නේ අර පරණ විදිහටම තමයි. ඒ නිසා වෙනසක් මොකක් හරි අපි ওই කියන වෙනස වෙන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මම කියන අතීතයේ අතාරින්න. අතීතයටනේ මම කියන්නේ. වර්තමානයට නෙමෙයි. නේද? ඒ ඔක්කොම අතීතයෙන් එන්නේ. අතීතයෙන් එන්නේ. ඔක්කොම තර්ක විතර්ක වාද විවාද එන්නේ අතීතයෙන් නේ වර්තමානයෙන් නෙමෙයි. හ්ම්? ඔව්. එතන වාදයක් නෑ. වර්තමානයත් එක්ක කාටවත් වාද කරන්න බෑ. තර්ක කරන්න බෑ.
විතක් විචාරක දෙක වර්තමානයයි අතීතයයි කරගත්තා.
ඔව්. ඒක තමයි කරන්නේ. කරන්න වෙන්නේ. ඔහොම වෙන්න හේතුව නම් දැන් අර කලින් මේ යමක් කළානේ. කියන්නේ අභ්‍යන්තරයත් එක්ක ඉන්න උත්සාහ කළා. හ්ම්. එතකොට අපි එතන ඒ භාවනාවේදී මොකක් හරි අපි උත්සාහයක් ගන්නවනේ, වීරයක් යමක් කරන්න. දැන් එහෙම වීරයක් ගන්න නැහැනේ. දැන් ඔක්කොම අතහැරලා ඉන්නවා ඔය නේ. දැන් එහෙම ඉන්නකොට අර කිසිවක් නොකර ඉන්න එක හරි කම්මැලි වැඩක් හිතට. එයා පුරුදු වෙලා තියෙන්නේ මොකක් හරි කරන්න. එක්ක බාහිර දෙයක් එක්ක එකතු වෙන්න, එහෙම නැත්නම් අභ්‍යන්තරයත් එක්ක එකතු වෙන්න. ඒ බාහිර දෙයත් එක්කම එකතු වෙන්න පුරුදු වෙච්ච හිත නින්දට වැටෙනවා අභ්‍යන්තරයත් එක්ක එකතු වෙන්න ගියාම. ඒ අත්දැකීමත් මුලදී තියෙන්න ඇති. හැබැයි ඊට පස්සේ අභ්‍යන්තරයත් එක්ක එකතු වුණාම තියෙන සැහැල්ලුව, සැනසෙල්ල, සතුට ඒ ටික අත්දකින්නකොට නිදිමත නෑ දැන්. ඒක හරි හරි උද්‍යෝගිමත් ප්‍රබෝධමත් අත්දැකීමක්. හැබැයි ඒක කාලයක් ඉන්නකොට එන්නේ එතන හිර වෙනවා ගිහිල්ලා. ඒ උද්‍යෝගයේ ප්‍රබෝධය එකක්, නිදහස තව එකක්. නිදහස නෑ එතන, තියෙන්නේ ලොකු ප්‍රබෝධයක්, ප්‍රමෝදයක් තියෙන්නේ. එතන නිදහසට එන්න නම් ඒකත් අතාරින්න ඕනේ. ඔය අභ්‍යන්තරයත් එක්ක එකතු වීමත් අතාරින්න ඕනේ. දැන් ඒ එහෙම අතෑරියහම හිතට අපි මොනවත් කරන්න කියන්නේ නැහැ. එයාට තියෙන තේරා ගැනීම දෙකනේ. එක්ක බාහිර දේවල් එක්ක එකතු වෙලා ඉන්න එක, එහෙම නැත්නම් අභ්‍යන්තරයේ එක්ක එකතු වෙලා ඉන්න. දැන් මේ දෙකම අතරියාම එයා නන්නත්තර වෙනවා. ඒ ස්වභාවය ඇතුලේ එයාට තියෙන එකම විසඳුමයි නිදා ගන්න එක. ඉතින් ඒකට තමයි යන්නේ. හැබැයි ඒක වැඩි වෙලා තියෙන නිින්දක් නෙමෙයි. ඒක නිින්දක් කියන්නත් බෑ. නිකන් පොඩි පොම් පුංචි වෙලාවකට මේ එකපාරට මේ නොදැනී යනවා නේ. ගිහිල්ලා ආපහු ගැස්සෙන්නත් පුළුවන්, ගැස්සිලා අවදින්නත් පුළුවන්, ගැස්සෙන්නේ නැතුව එන්නත් පුළුවන්. ඉතින් එතෙන්ද කරන්න තියෙන්නේ ඔබතුමිය කරුක එක තමයි මෙනෙහි කරලා බලන්න ආපහු. එහෙම නින්දකට වැටෙන්න කලින් කොහොමද හිත තිබුණේ කියලා බලන්න ආපහු ගිහිල්ලා. එහෙන් බලලා ආපහු ඒ අතල්ලා දාලා ඉන්න නිදහස. ආයෙත් එහෙම වුණොත් ආයෙත් බලන්න ආපහු.
හිතන්නේ නැතුව ඒක අර අපි ඇටි ඉන්නේ ඇටි ගෑරගෙන ඉන්න සමාජයක ගතියක් ඉන්න මොකද එළඹෙන්නේ කොහොමද
ඔව් කරමුණු ගන්න නැති ස්වභාවය
ගන්න නැති නිකන් බ්ලැන්ක් වෙලා යන
ඔව්
සමහර වෙලාවට සක්මන් කරගෙන ඉන්නකොට තෝම වෙන්න පුළුවන්
ඔව් ඒ තමයි ද විඥාණය විඥාණය අපි හිතේමක විඥාණය තමයි හරි වචනේ විඥාණය නිකන් මේ මෙහෙම මොකක් හරි මේ දැන් ගොරෝසු දෙයක් විඥාණය සාමාන්‍ය විඥාණය හරි ගොරෝසු දෙයක් ඉතින් ඒ ගොරෝසු කියන්නේ මේකේ වලවල් තියනවා කියන එක නෙවෙයි ඕනම් දෙයක් ගොරෝසුයි කියන්නේ ඒකේ වලවල් තියෙනවා එතකොට ඒකට වැටෙන දේවල් ඒක රැඳෙනවා මොනවා වැටුණත් රැඳෙනවා ඒක හොඳ දෙයක් වැටුණත් රැඳෙනවා නරක දෙයක් වැටුණත් රැඳෙනවා තියාගන්න ඕන එකක් තේපා එකක්ද වර වන්න ඒව ඇතුලේ එකතු වෙනවා දූවිලි දූවිලි තට්ටු තට්ටු එකතු වෙනවා සාමාන්‍ය විඥානය භාවනාවෙන් කරන්නේ විශේෂයෙන් ඔය සති සමාධි භාවනාවෙන් කරන්නේ මේක මේ මේ උපදානවනේ පොලිෂ් කරන එකනේ කරන්නේ ඒ විඥාණය පොලිෂ් කරනවා සති සමාධියෙන් කරන්නේ. ඒ තියෙන රළු ගතිය අතෑරලා 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 නැවත 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 දැන් මේක පොලිෂ් කරන්න නැවත නැවත මේක මදින්න එකයි පිරිමදින්න එකයි. වීදුරු කට්ටකින් හරි වැලිකඩ දාසකින් හරි නැවත නැවත පිරිමද එකපාරක් ඇද්දට නෑ. ඉතින් ඒ වගේ නැවත නැවත අර භාවනා කමඨහණේ වැඩිවීමෙන් තමයි හිත මේ අර හිතේ තියෙන වලగొඩලි ගිහිල්ලා ඒවයි ගිහිල්ලා සම මට්ටමේ සමතලා හිතක් බවට පත් වෙන්නේ සමතලා විඥානයක්. දෙහිම හොඳටම මැදුනොත් ඕනෑම දෙයක් ඊට පස්සේ ඒකට වැටෙන්නේ මොනවද? ඒක ප්‍රතිබිම්බයක් වෙනවා. ඒකෙන් ඒක කණ්ණඩියක් බවට පත් වෙනවා. ඕනෑම දෙයක් ඒකේ ලක්ෂණයක් නේ. නෙමෙයි ඕනෑම එකක් ඒ මට්ටමට මැද්දොත් එහෙම ඒකෙන් පේනවා. ඒක වැටෙන දේ ඒ විදිහටම පෙන්නවා. ඒ තමයි සමාධි විඥානයක් කියන්නේ. කන්නඩියක් වගේ විඥානයක්. ඔව් ඒක තියාගන්නේ නැහැ. තියාගත්තොත් මේ මේ ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැ නේ. මේ රිෆ්ලෙක්ට් පරාවර්තනයක් වෙන්නේ නැහැ නේ. තියාගත්තොත් මොනවත්ම තියාගන්න ඒ පරාවර්තනය කරනවා අපෝ ඒ විඥාණයට තමයි සමාධි විඥානයක් කියන්නේ සාමාන්‍ය විඥානය පරාවර්තනය කරන්නේ නැහැ එයා හුඟක් ඒවා එයා තියාගන්න තියාගෙන දැන් රළු මතු පිටකට මොකක් හරි වැටුනොත් ඒක වැටෙනේවා එහෙම එහෙණියන්නේ කිසි පිළිවෙලක් නැහැනේ පරාවර්තනයේදී එතන මොකක් වෙනවද කියලා දන්නේ නැහැ මොකද්ද ඇහුනේ මොකද්ද දැක්කේ මොකද්ද දැනුනේ මතක් වුනේ ඒවා පැහැදිලි නෑ සාමාන්‍ය විඥානේ ඔක්කොම අවුල්. හැබැයි එහෙම අර සති සමාධි කමඨහනක නැවත 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 වැඩිවීමෙන් වෙන්නේ ඒ විඥානේ උපදාන. උපදාලා 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 කැඩපතක தත්තෙට ගන්නවා. මේ පිටියක් උනත් එහෙම ඇද්දොත් කැඩපතක් වගේ ගන්න පුළුවන්. ඒ මට්ටමටම මදින්න පුළුවන්. ඊට පස්සේ තියාගන්නේ තියාගන්නේ නැහැ කිසිවක් තියාගන්නේ නැහැ ඒ ආපු විදිහටම ආපහු දෙනවා ආපු කෝණයෙන්ම ආපහු දෙනවා ඉතින් එතකොට තමයි ඇත්ත පේන්නේ අපිට හරියට පේන්නේ එතකොට ඉතින් එහෙම මේ කැඩපතක් වගේ හිතක් හදාගෙන ඉන්න පුළුවන් ඒකෙන් වැඩ ගන්න නැතුව يعني එහෙම හැමදාම පොලිෂ් කර කර ඉන්න පුළුවන් ඒ භාවනා කරනවා කියලා කරන්නේ ඒක තමයි හැමදාම හිත පොලිෂ් කරනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒ කිසියම් මට්ටමකට හිත සියුම් කරාම සුමුදු කරාම ඊට පස්සේ ඒකේ උදව් ඒක උපකරණයක් කරගෙන අපි අත්දැකීම් පරාවර්තනය කරලා බලන්න ඕනේ. එහෙමත් දැන් ඒකත් නෙමෙයි අවසානේ. ඊළඟට දැන් අවස්ථා දෙකන්නේ පළවෙනි එක රළු මොනවත් නැහැ අවුල් ඊළඟට හොඳට මැදලා මැදලා ඒක කැඩපතක් තත්ත්වයට ගේනවා එතකොට තමයි පරාවර්තනය වෙන්නේ මේක තවත් එහාට ගියොත් තවත් අපි ඒකත් එක්ක දැන් අයි පිරිමදින්න දෙයක් නැහැ මන්ටුමට කියලා ඊළඟට මේක තවත් දියුණු කළොත් එහෙම වෙන්නේ එය වීදුරුවක් බවට පත් වෙනවා කැඩපතක් නෙමෙයි, නිකම්ම මේ ජනේලයක් වගේ. ඈ ඔව් ඔව් ඔක්කොම ඉතින් ඒක අපිට දැන් වීදුරුවක් තියා අපි බැලුවට වීදුරුව පේන්නේ නැහැ අපිට. ඒතර එහෙම විඥානයක් බවට පත්‍ර. ඒ විඥානයක් වුණාම තමයි ඔබතුමා කිව්ව ඒ කියන්නේ සංවේදන. එතකොට වෙන ඒවත් නැහැ. හැබැයි නිදාගෙනත් නෙමෙයි. අවිඥානකත් නැහැ. සිහිය නැති වෙලත් නැහැ. දේ විඥාණයට තමයි ධමයේ කියන්නේ අනිදස්සන විඥාන කියලා. අනිදස්සන කියන්නේ කිසිවක් දැర్శණේ නොකරන. කිසියම් දෙයක් දැర్శණේ නොකරන විනිවිද. අනිදස්සන කියන එකට තව වෙනත් තමයි විනිවිද කියන එක. නෑ පරාවර්තනයකුත් නෑ. ඔව් ඒකට තමයි ප්‍රශ්නයක් නැත්තේම. ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන්. අනේ එතෙන්ටම යාවා. හැබැයි එහෙම එන්න නම් අපි ඉස්සල්ලා පරාවර්තනය කරන තැනට එන්න ඕනේ. තියෙන දේ තියෙන විදිහට. ඇහෙනකොට ඇහෙන්නේ මොකද්ද? හරියටම ඇහුනේ මොකද්ද? හරියටම දැක්කේ මොකද්ද
කියලා?
මොකද ඒක තමයි ඇත්ත. කිසිවක් නැහැ කියන එක තමයි ඇත්ත. මේක අපි හිතමු මේක ගොඩනැගිල්ලක් කියන එක අපේ සංකල්පයක්නේ. එතකොට මේක කොලයක් කියන එක අපේ සංකල්පයක්. ඒක සම්මුතියක්. අපි හදාගත් එකක්. ඒ සම්මුතිය දැකීම තමයි කරන්නේ අර කඩපතින්. සම්මුතිය විදිහට දකිනවා. හැබැයි ඒ ටික අතෑරියොත් මේක කොලයක්, මේක ගොඩනැගිල්ලක්, මේක සුදු පාට, කළු පාට, මේක පැණි රහ, තිත්ත රහ. ඒ වටික අතෑරලා දැම්මට පස්සේ ඉතින් කියන්න එකක් නැහැ ඉතිරි වෙන්නේ. ඇහුණද? ඔව්. මොකක්ද ඇහුණේ කියන්න බෑ. මොකක්ද ඇහුණේ කියන්න නම් අපි අරව හදා ගන්න ඕනේ ආපහු. කැඩපතක් වගේ වුණොත් තමයි මොකක්ද ඇහුණේ කියන්න පුළුවන්. හරියටම. කැඩපතකටත් මෙහා අපි රළුව හිටියොත් ඒක දන්නෙත් නැහැ. ඇහුණා කියලා දන්නෙත් නැහැ. එතකොට මොකක්ද ඇහුණේ කියන එක දන්නෙත් නැහැ. අපි ඒක අපිට ඕන එක තමයි කියන්නේ. ඇහිච්ච දේ නෙමෙයි. ඇහිච්ච දේ අපි දන්නේ නැහැ. ඒත් හරියටම ඇහුණා, ඇහුනේ මොකද්ද කියන එක දැනගන්න නම් කැඩපතක් වගේ හිතක් තියාගෙන ඉන්න ඕන. ඊළඟට එහෙම ඕන නැත්තම් මොනවද ඇහින්නේ? ඇහින හැම එකක්කටම නන්දිදි ඒවට වර්ග කර කර ඉන්න ඕන නැති වෙලාවක ඒකත් අතහැරලා දාන්න ඕන. එතකොට ඔන්න අර විනිවිදේ දකින්න විනිවිද යන වීදුරුවක් වගේ වෙනවා. නෑ ඒ වෙන මොහොතේ මොන දොරෙන් ආවත් එහෙම තමයි. ඒ මොහොතට. හැබැයි ඊළඟ මොහොතේ එහෙම නොවෙන්න පුළුවන්. ඊළඟ දෙක වෙලාවක ඇහෙන. මේ මොහොතේ ඇහෙනවා. ඇහෙන්නේ ඇයි මොකක්ද ඇහුනේ? ඒකක්වත් නෑ. අපි හිත සංකල්පයක් නෑ ගොඩ නැගෙන්නේ ඇහුනේ මොකද්ද කියලා. ඇහුණා කියලා දන්නවා එච්චරයි. හැබැයි ඊළඟ මොහොතේ ඒ අනිදස්සන ස්වභාවය නෑ හිතේ. අපි ඊළඟ මොහොතේ ඒ ස්වභාවය නැති වෙන්න
පුළුවන්.
ඔව්. මම හිටියොත් විනිවිද යන්න බෑනේ. දැන් මමනේ පරාවර්තනය කරන්නේ මේක.
ඒ වගේ
ස්වභාවයක් ඇවිදිනකොට ඇත් වෙනකොට මොන මේ කොහොමද අපි ඇවිදිනව? අපේ ක්‍රියාත්මක වෙනවා. නවතින්නේ නැහැ. ඔව්. අත්පනේ යනවා. හැබැයි හිත සම්පූර්ණයෙන්ම ඉස්සලා කිසිම අතමලක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? වෙන්න බෑනේ ඇවිදින එකයි ඒ හිත අවශ්‍ය නැහැ. නැ චේතනාවක් ඇති වුණාම ඒ චේතනාවට පුළුවන් කිසියම් කාලයක් ක්‍රියාව කරන්න. දැන් අපි මෙතනින්
කාමරයට යන්න ඕනි කියලා සිතවිල්ලෙන් මගේ
ඇවිදින කරයි. ගොඩක් ඒ හැම ශනේම චේතනාව ඕනේ නැහැ. චේතනාවක් ඇති කරගත්තාම ඒ චේතනාවේ බලයට ටික දුරක් ඒ ක්‍රියාව ගෙනියන්න පුළුවන්. ඒ දිගටම වෙන්නේ නැහැ. ඒක නවතිනවා. ඊට පස්සේ එක්කෝ ඇවිදීම නවතිනවා. වේගය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ දිනේක වේගය අඩු වෙනවා ඉස්සෙල්ලම.
ඒවත් බඩකට පාවෙනවා වගේ දෙන්නේ නේ. හැබැයි යමක් වෙනවා
නේ. ඔව්. එහෙනම් වෙලා එක්කෝ ආයේ චේතනාව ඇති වෙනවා. අර ස්වභාවය නැති වෙලා ආපහු විදිනවා කියන ඒ තෙන්ට එනවා. ඔව් එහෙම වුණොත් තිය විදීම යනවා. එහෙම නැත්තම් වෙන්නේ ටික ටික ඇවිදීම නවතිනවා කියලා. ඔය නින්දට යන ක්‍රියාවලිය ගැන පුළුවන් නම් භාවනා කරන්න. දැන් මේ කතා කරනකොට කෙනෙකුට ඉඳෙන්න පුළුවන් මේක උඟා ගැඹුරුයි. මේ අපිට උඟා දුර යන්න තියෙන ඔය කියන තැනට එන්න කියලා. එහෙම තැනක් ගැන නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍ය විඥානයේ ක්‍රියාකාරීත්වයේ හැටි. දැන් මේක කිසියම් දුරකට ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. නින්දට යන ක්‍රියාවලිය ගැන මේ භාවනා කරන්න පටන් ගත්තොත්. කොහොමද නින්ද යන්නේ? නින්ද යනවා කියන්නේ මොකක්ද? ඉස්සල්ලාම් වෙන්නේ මොකද්ද? ඊළඟට වෙන්නේ එහෙම බලන් හිටියොත් මේ සියල්ලම හරියට දකින්න බෑ. එහෙම දැක්කොත් නින්ද යන්නේ නෑ. නින්ද යන්න බෑනේ. එච්චර අවදිමත් භාවයක් තිබ්බොත් මේ චිත්තක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසාම වෙන දේ දකින්න තරමට අවදිමත් භාවයක් තිබ්බොත් නින්ද යන්නේ නෑ. ඉතින් නින්ද යන්න කලින් අවදිමත් භාවය නැති වෙනවා. කියන්නේ සිහිය නැති වෙනවා සතිය. එනිසා අන්තිම කෙළවරටම දකින්න බෑ. නමුත් කිසියම් දුරකට මේ මට්ටම් කීපයක් දකින්න පුළුවන්. නින්ද යන්නේ කොහොමද? නින්ද යනකොට මේ රළු විඥානය කොහොමද සිවුම් වෙවි යන්නේ? ඒ යන අතර ඔය කියපු අත්දැකීම් වලට එනවා. ඒ භාවනා කරලා ලබන අත්දැකීම් වලට එනවා නින්ද යන වෙලාවෙත්. හැබැයි එතන භාවනාවක් නැහැ. මොකද අපේ පාලනයකින් තොරව වෙන්නේ. අපිට බෑ එතන හසුරවන්න. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න අපිට බෑ. හොඳටම ඇහෙනවා. නින්ද ඇඳට ගිහිල්ලා බලන්න ඇහෙනවනේ. ඇහෙන එක නවතින්නේ නැහැ ඇඳට ගියම. ඒකත් එක්කම ඉඳලා බලන්න සද්දත් එක්කම. එතකොට ඇහෙනවා. ඉතින් මේ මොනවද මේ සතෙක් කෑ ගැහුවා මොනවාරි රූපවාහිනියක් කියලා මොනවාරි ඒව ඔන්න එනවා. ඒවට ප්‍රතික්‍රියාවක් එනවා. හිතේ සතුටක්, දුකක්, තරහක්, ආසාවක් ඕවත් එනවා. ඒ ඊට පස්සේ ටික ටික යනකොට අර ප්‍රතික්‍රියා ටික නැති වෙලා යනවා. නින්දට යන්න කලින් ප්‍රතික්‍රියාවක් හිටියොත් නිදා ගන්න බෑ. ඒ ලොකු සතුටක් එක්ක, දුකක් එක්ක, තරහක් එක්ක හිටියොත් නිින්ද යන්නේ නැහැ. ඒ ටික මුලින් නැති වෙන්න ඕනේ. ඒක ස්වභාවයෙන් වෙනවා. ඒක අපේ හැපංකමක් නෙමෙයි. භාවනා විදිනුවක් නෙමෙයි. ඕනම කෙනෙක්ගේ නින්දට යන්නේ එහෙම තමයි. ඒ ටික නැති වෙනවා. හැබැයි ඇහෙනවා. ඇහෙන්නේ මොකද්ද කියන එකත් එයාට තේරෙනවා. හිතෙනවා මේක මේ. ඊට පස්සේ ඒ හිතන එකත් නැති වෙලා යනවා. මේක රූපවාහිනිය, මේක අහවල් කෙනා. ඒ සංකල්පත් නැති වෙලා ඇහිම ඉතුරු වෙනවා. ඇහෙනවා. හැබැයි මොකක්ද ඇහුනේ කියලා හිතෙන්නේ නැහැ දැන්. දැන් විඥානයේ තමන්ගේ මේ ක්‍රියාකාරීත්වයන් එක එක අතර අතර යන්න ඕනේ නිදා ගන්න. එහෙම ඇවිල්ලා ඊළඟට මේ ඇහුණද නැහුණාද කියන එකත් හොයාගන්න බෑ. ඇහුණද නැහුණාද. ස්වභාවිකව නම් අවදි වෙන්නේ ආපහුත් ওই චක්‍රයම තමයි කරකෙන්නේ. එකපාරට ගැස්සিলা මොකක් හරි එහෙම අවදි වීමකින් තොරව මේ ස්වභාවිකව අර ගැඹුරු නිින්දේ ඉඳලා ආපහු ඇවිල්ලා හැරෙන වෙලාවේ ආපහු අවදි වෙන්නේත් ওই විදියට. ඉස්සල්ලාම හිස්. විඥාණය මේ අධික්‍රියාකාරී වෙලාවක.
ඔව් සර් කිව්වේ ඒක තමයි මගේ පරික්ෂණය කියලා වැදගත්. නැගිටින්න කොටත් එහෙම තමයි. දැන් සමහරවිට නැගිටින්න සිද්ධි ගොඩාක් කෙනා සමහරවිට නෝචියන්නේ.
සිතිවිලි ගොඩාක් එක්ක නිදාගත්තොත් සිතිවිලි ගොඩාක් එක්ක තමයි හැරෙන්න වෙන්නේ.
වෙලාවට නැගිටිනකොට කම්මැලි කමක් එනවා ඒක නැති කරගන්න දැන්
ඒ හේතුව බලන්න ඕනේ කම්මැලිකම ඇති වෙන්නේ මොන හේතුව නිසාද හේතුව හොයාගත්තොත් ඔන්න ප්‍රතිකර්මයක් හොදන්න පුළුවන් මොකද්ද
ඉබ්ලත් කියනවනම් උචිත නිදිගත් වෙලාවට එහෙම වෙලාවට ටග්ගල් උණු නාගෙනත් එක එන්න පුළුවන් ශක්තියක් එනවා.
ඔව්. ඔව් කම්මැලි කමෙන්ද හේතුව මොකද්ද?
මේ නිකන් අර කිසි උදාසීනකට හේතුකෙත්
ඔයකට හේතුව මොකද්ද? මොකද්ද?
අද නිදානවා 60 දවස් කාලකටාන දැන් නැත්තම් අතර මහල ඉතින් ඔය ඉන්නවා කම්මැලි
කියන්නේ. ඒ කියන්නේ වැඩක් නැත්තම්.
ඔව්.
නැත්තම් තියෙනවනම් කම්මැලි කම එනවනම් ඒත් නෑ දැන් මේ තියෙද්දිනේ කම්මැලි කම එන්නේ ඒකනේ හොයන්නේ හේතුව මොකද්ද ඒක එක හේතුවක් කරන්න තියෙන දේවල් අපි ඇහැරුණාම කරන්න තියෙන දේවල් වලට තියෙන කැමැත්ත අඩු නම් එතකොටත් ඉතින් ටිකක් ඔව් ඒකේ ශක්තියක් නැහැ වගේ. නෑ නින්ද ඒ වෙලාවට ඇහැරෙන්න පුරුදු නම් ඇහැරෙනවා. ඒක එක හේතුවක් ඇහැරෙන්න පුරුදු නම් ඇහැරෙනවා. හැබැයි මේ ඇඳෙන් නැගිටින්නේ කම්මැලි. ඒක දෙකක්. ඇහැරෙන එක සබා අපි හිතලා කරපු දෙයක් නෙමෙයි. ඉතින් බලන්න ඕනේ මොකද්ද හේතුව කියලා. හේතුව හොයාගත්තොත් ඒ කම්මැලිකම ඉක්මෝල යන්න පුළුවන්. සමහර විට ඒ ලැබපු නින්දේ ගුණාත්මක භාවයේ වෙනසක් නිසා කම්මැලිකම එන්න පුළුවන්. මොකද්ද? අයිතින් තීරණයක් ගන්න එපා නිදා ගන්නවද භාවනා කරනවද කියලා. ඔව් ඒකනේ ගැටලු.
අභ්‍යන්තර අර අප්‍රාණිකත්වය කියන්නේ අර ඒක අර අපිට දැනෙන වේදනාවක් වගේ එන්නේ. ඒක දිගටම අපි තියා
ඉන්න බෑ. ඒක තියන් ඉන්න බෑ හිත. බෑ. එහෙමනම් ඉරියව වෙනස් කරන්න ඕනේ කොහේ හිටගෙන හරි එහෙම කරොත් පුළුවන්. ආන්සියලා කරන්න අමාරුයි මොකද ගේත් නිදා ගන්නනේ නේ නිදි මතයි නිදා ගන්නත් ඕනේ දැන් එතනදී අපි නිදා ගන්න දෙන්නේ නැතුව එයාට බලහත්කාරයෙන් අපි දැන් නිදා ගන්න දෙන්නේ නැහැ ඒතර ඒකේ සීමාවක් තියෙනවා තව කෙනෙක්ව නම් පුළුවන් තව කෙනෙක්ව අපිට පුළුවන් නිදා ගන්න දෙන්නේ නැතුව ඇහැරෝ ඉන්න හැබැයි අපිව තමන්ට තමන්ව කරගන්න බෑ ඒක ඒකේ සීමාවක් එනවා එතනදී අපිට ඒක අතාරින්න වෙනවා ඒක අල්ලන් හිටියොත් තමයි වේදනාව එන්නේ මොකද්ද? මොකද්ද? අත්හැරීමක් කරලාද කියලා දාන්නේ.
එතනදී අපි යමක් අත්හැරියා කියලා හිතුවට ඇත්තටම තවදයක් කොහෙන් හරි අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ ආවෝදයක් තියෙන කෙනෙක් මේ අත්හැරත් වීමක් ඇති කළ නම් නැත්නම් අත්හැරීම කියනක පුහුණු කරගෙන යනවා.
ඔව් පුහුණු කළ යුතු දේවල් වල එකක් තමයි නෙක්ඛම්ම අත්හැරීම. ඒක පුහුණු කරන්න ඕනේ දෙයක්, වඩන්න ඕනේ දෙයක්. නෙක්ඛම්ම අත්හැරීම. ඉබේට වෙන්නේ නැහැ, එකපාරටත් වෙන්නේ නැහැ. ඒ කතාවේ මේ එයා අත්හැරලා නැහනේ කොහොමත්. එයාට හැබැයි යා තීරණයකට ආව මේ සියලු සම්පත් වලට වැඩිය මට සතුට වටිනවා කියන එක. ඒ නැති නොවන, එහෙම නැත්නම් ජීවිතයේ මෙතෙක් නොවින්ද ඒ සතුට ඊට වැඩිය වටිනවා. ඒක තමයි විඳලා නැහැ. ඒක වටිනවා කියලා. ඉතින් ඒක ගන්න තමයි මේ ගෙවන්න මිලක් විදියට තමයි මේ දියමන්දි ටික ගෙනිච්චේ. ඒක සල්ලි දීලා ගන්න. හැබැයි අරයා අර ගුරුතුමා කරේ උපක්‍රමයක්. ඒකම තමයි සතුට කියන එක. එයාට ඕක ඔක අල්ලා ගැනීම තමයි වා කියන සතුට තියෙන්නේ අල්ලා ගැනීම ඇතුලේ. දැන් දීමන්ද ටික ආපහු හම්බුනාම සතුටුයි. හැබැයි ඒක මෙතෙක් කාලයක් එහෙම සතුටක් ජීවිතේ ලැබලා නැහැ කිව්වා. ඒක ඇත්ත. එතන එහෙනම් පොරොන්දු ඉෂ්ට කරන්න කිව්වහම ඉෂ්ට කරන්න බෑනේ. ඒ ඉෂ්ට කරොත් නැති වෙනවා දීමන්ද. නැති වෙච්ච ගමන් ඒ සතුටක් නැහැ ආපහු. ඒ පටලැවිල්ලට දැන් මගුරුවරයා ආව. එතන ඒ ඔය රැවටීමක් ඒක. සැබෑ සතුටක් නෙමෙයි. ওই දියමන්ති ටික දීලා සැබෑ සතුට ගන්නවත් බෑ. ඒක අල්ලගෙන ඉන්නකල් ලැබෙන්නේත් නෑ. ඒ සැබෑ සතුටයි දියමන්ති අතර කිසිම සම්බන්ධයක් නෑ. ඉතින් ඔබතුමී කියන විදියට මේ සැබෑ සතුට කියන එක තියෙන අතහැරීමේ තමයි. ඒ නිසා ඔය මේ
අත්හැරීමත්
ඒක එහෙම තමයි කියන්නේ. මෙහෙම කියන්න පුළුවන් අල්ලගන්න බෑ කියන එක තේරුණාම අල්ලගන්න පුළුවන් කියලානේ අපි අල්ලගන්නේ. ඊට පස්සේනේ අතහරින්න බලන්නේ. කියන්නේ අල්ලගත්තට පස්සේ තමයි අතහැරීම කියන එක එන්නේ. දහම කියන්නේ අල්ලගන්න එපා කියලා. අතහරින්න කියන එකට වැඩිය දහම කියන්නේ අල්ලගන්න එපා.
අල්ලගන්න නැතුව පරිහරණය කරන්න.
ඔව් පරිහරණය කළ යුතු දෙයක් නම් පරිහරණය කරන්න. පරිහරණය නොකළ යුතු දේවල් කොහොමත් තෝන්නේ. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ එතන. එයාට ඒ වගේ ලොකු සතුටක් දියමන්ති ටිකට දියමන්ති ටික හොරකම් කළා නෙමෙයි නම් ලැබුණේ. වෙන ක්‍රමයකට ලැබුණා නම් එයා දේවන්ති ටික දෙයි. ඔය වගේ ලොකු එයා කියවන මේ ජීවිතයේ මෙච්චර ලොකු සතුටක් ලැබෙලා නැහැ මට කියලා. අපෝ දේවන්ති ටික හම්බුණා. දැන් ඒ ගුරුවරයා කරේ එතන තියෙන මේ මෝඩකම එකම පටලවල පෙන්නවා. ඒකයි. නැතු වෙන ක්‍රමයකට එයාට මේ සතුට හම්බුණා නම් දේවන්ති ටික දෙයි. මේ සතුට තියෙන හැබැයි දැන් මෙතන ඒක දෙන්න බෑ. දුන්නොත් නැති වෙනවා. ඉතින් මේ ඒ අතහැරීම ගැන මේ ඒ සැබෑ සතුට තියෙන්නෙම එතන තමයි. ඒක සතුට කියලා ඇත්තටම කියන්න පුළුවන්නේ කිසියම් දෙයක් අල්ලගෙන නැත්තම් තමයි. සතුටවත් අපි අල්ලගෙන නම් ඉන්නේ ඒකට සැබෑ සතුට කියන්න පෙතන බයක් තියෙනවා. නැති වෙයි කියන බය තියෙනවා. වෙන කෙනෙක් ගණී කියන බය තියෙනවා. අඩු වෙයි කියන බය තියෙනවා. මදි කියන බය තියෙනවා. සදහම කියන්නේ ඒකවත් අල්ලගන්න එපා. ඒ කතාවක කියනවා මේ කෙනෙක් ඇවිල්ලා ඇහුවා මේ මට සතුටු වෙන්න ඕනේ. මට සතුට වෙන්න ඕනි කියලා. I want to be happy. ඒතරේ ගුරුවරයා දීපු උත්තරේ තමයි ඉස්සල්ලාම මේ want කියන එක අතාරින්නේ. ඕන කියන එක මට ඕන කියන ඕන ඕන කියන එක අතාරින්න. ඊළඟට මට කියන එකත් අතාරින්න. මට ඕනේ. එතකොට සතුට ඉතුරු වෙනවා කියලා. මට සතුට වෙන්න ඕන කියන එකේ මට කියන එකයි ඕන කියන එකයි අතුනම සතුට ඉතුරු වෙනවා. I කියන එකත් අරින්න want කියන එකත් අරියම ඉතින් be happy එක තියෙනවා.
ඒකේ තීරණ අමත්‍ය නැති කරගන්න එකයි තණ්හාවල් ටික.
අවිද්‍යාවයි තණ්හාවයි නැති කිරීම. ඔව්. නැති කරාම ඒක තියෙනවා. හැබැයි ඒක තියෙන කල් අපි හොයන්නේ අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන් තමයි සතුට හොයන්නේ. අපිට නැති දේවල් මොනවද කියලා ඔය විවේකී වෙලාවක මෙනෙහි කරලා බලන්නම කියන්නේ භෞතික දේවල් තියෙන්නේ අපිට නැති භෞතික දේවල් මොනවද කියලා ලැයිස්තුවක් හදන්න පුළුවන් ලිස්ට් එකක් මොනවා හරි කාර් එකක් නැත් නැත්තම් ආයක නැහැ බයිසිකලයක් නැහැ පොල්ලිඩමක් නැහැ තේ නැහැ කියන්නේ අපිට ඇත්තටම භෞතිකව නැති දේවල් වල ලිස්ට් එකක් හදලා බලන්න කොච්චර නැද්ද දේවල් නැති දේවල් ලොකු ලැයිස්තුවක් තියෙනවා තියෙන දේවල් වල ලැයිස්තුවක් හදන්නත් පුළුවන් නැති දේවල් වල ලැයිස්තුවක් හදලා බලන්න බලන්න ඒ ඒ එකින් එකේ කොච්චර සතුටක් තියෙනවද
කියලා
ඔව් පොල්ලිටමක් නැති එකේ කොච්චර සතුටක් තියෙනවද බලන්න තිබුණා නම් ඒ සතුට නෑ ඒක වෙනම සතුටක් එතකොට හැබැයි මේ සතුට නෑ එතන මේකේ අන්න ඒ සතුට අඳුනා ගන්න යමක් නැතිකම නිසා ලබන සතුට ඔව් ලොකු නිදහසක් නේ හරි සැනසෙල්ලක් තියෙනවා ඉතින් එහෙම බැලුවහම කොච්චර නිදහසක් අපිට තියෙන අපි දන්නේ නැහැ ඒක දන්නේ නැහැ නේ අපි ඒ නිසා දැනගන්න
අද මම දැකිනේ ඉතේ ගොඩක් වෙනයි. ප්‍රශ්නයක් අහනවා විතරක් නෙවෙයි. හැම ප්‍රශ්නෙම හැමෝම තමන්ගේ මේ මතය ඉදිරිපත් කරනවා. ඉතින් ඕකෙන් හරි විදිහේ කොහොමද අපිට වැඩක් වෙන්නේ කොහොමද? උත්තර යාගෙන ඉන්න එක නැත්නම් හැමෝම කතා කරලා තම තමන්ගේ ඒකී ප්‍රශ්නෙට මතය ඉදිරිපත්
කරනවා. නෝ සාකච්ඡාවක් කියන්නේ නම් හැමෝම එකතු වෙලා කතා කරන එක සාකච්ඡාවක් කියන්නේ. හැබැයි එක වෙලාවක එක්කෙනයි කතා කරන්න ඕනේ. සාකච්ඡාවක් වුණත් එක වෙලාවක එක්කෙනා. හැබැයි සාකච්ඡාව තමයි වටින්නේ. එක මාතෘකාවක් යටතේ තමයි වෙන්න ඕනේ. කියන්නේ එක එක්කෙනා එක එක මාතෘකාවක් ගැන කතා කරන්න ගියාට එකෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ. මොකක් හරි එක ප්‍රශ්නයක් ගත්තාම ඒකට ඒ ප්‍රශ්නේ මට පේන විදිය මගේ අත්දැකීම මට කියනවා. තව කෙනෙකුට ඒ පැත්තෙන් කියන්නේ. එහෙම බලනකොට ඒක වටිනවා. ඊළඟට ප්‍රශ්න උත්තර කියන එකත් වටිනවා. දැන් මොකද්ද?
දැන් ඉතින් දැනගන්න.
ඔව් දන්නේ නැති දේක් දැන ගැනීම විතරක් නෙමෙයි. ඔව්.
ඉතින් උත්තර කරන අපේ ඇත්තට එතන අපි දෙීම තමයි මේ අනික එකම කතා කරන්නේ.
ඔව්.
මොකද ඒකම අපි පොඩ්ඩක් වෙනස් විදියට. අපි හොඳ නපත්.
ඔව්. පොදුවේ
හැබැයි ඒක ප්‍රශ්නයක් නේ අර කිව්ව විදිහට දැන් ඉතත කිව්වනේ මේ තණ්හාවයි මේ අවිද්‍යාව නැති කන්නේ කියලා ඉතින් කවුට කාටද ඒක කිව්වද නෑ නෑ සර් එහෙම නෙමෙයි කිව්වේ හරි අනේ ඒක වෙන්නත් පුළුවන් හැබැයි අපිට අවශ්‍ය විදිහට වදිනවද
ඔව් ඒ අනිත් අය මොනව කිව්වත් කමක් නෑ මොකද්ද කිව්වේ කියලා අපිට වැටහුණු දේ එක්ක අපි ඉන්න ඕනේ හැබැයි දැන් ඔය මේ බෞද්ධ සාහිත්‍යය බැලුවාම නම් මේ සාකච්ඡා වලට වැඩි තියෙන්නේ ප්‍රශ්න උත්තර තමයි නේද සාකච්ඡා තියෙන හැබැයි සාකච්ඡා අඩුයි වැඩිපුර තියෙන්නේ ප්‍රශ්නයක් අහන උත්තරයක් දෙනවා මේ සාකච්ඡාවක මේ තියෙන එක ලක්ෂණයක් තමයි අපි හැමෝම සමානයි කියන එක. ඒකේ මේ එක්කෙනෙක් දන්නවා අනිත් අපි දන්නේ නැහැ. ඉතින් අපි අහනවා දන්න කෙනා කියනවා. ඒක නෙමේ සාකච්ඡාවක් කියන්නේ. අපි හැමෝම සම මට්ටමේ. එතකොට එතන අධිකාරියක් නැහැ. එක්කෙනෙක් කිව්වහම ඒක තමයි එහින් එහාට අහන්න බෑ. ඒක තමයි අවසාන වචනේ. එහෙම එකක් නැහැ සාකච්ඡාවක. හැමෝටම සම අයිතිවාසිකමක් තියෙනවා. එක වගේ නිදහසක් තියෙනවා. ඒ කියන හැම අදහසකටම එක වගේ වටිනාකමකුත් දෙනවා. හරිද වැරදිද කියන එක නෙමෙයි. එතකොට එහෙම සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් එක මාතෘකාවක් යටතේ මාතෘකාව වෙනස් කරන්නේ නැතුව එකම මාතෘකාවක් යටතේ හැමෝටම එකතු වෙලා ඒ මාතෘකාව ගැන සමානව, ඒ කියන්නේ අදහස් සමාන වෙන්නේ නැහැ. නමුත් අවස්ථාව තියෙනවා කියන්නේ. එතකොට ඒක තව කෙනෙකුට ඒ කියූ දේ ගැන තමන්ගේ අදහස කියන්න පුළුවන්. අහන්න පුළුවන් ඇයි එහෙම කියන්නේ? උදාහරණයක් දෙන්න. නිකම්ම පොතක තිබ්බ දෙයක් කියන්න බෑ සාකච්ඡාවක. එහෙම ඒ සාකච්ඡා තියෙනවා. නමුත් ධර්ම සාකච්ඡාවක් කියන්නේ එහෙම නෙමෙයි. අත්දැකීමෙන් කියන්න ඕනේ. එහෙම යනවා නම් ඒක ධම්මානුපස්සනාවක්. ඒ සාකච්ඡාව ධම්මානුපස්සනාවක් වෙනවා. හැබැයි අපිට මේ අපි කරන්න ඕනේ මොකද්ද කියන එක අපි අහනවා නම් ඒක ඉතින් ඊට වැඩිය වෙනස්. දැන් අපිට මේ අපිට ලෙඩකට මේ මොකද්ද ගන්න ඕනේ බෙහෙත කියලා සාකච්ඡා කරන්න බැහැ. අපි එකතු වෙලා අපිට පුළුවන් සාකච්ඡා කරන්න මොකක්ද ගන්න බෙහෙත කියලා. එක්කෙනෙක් එක එක රිස්පින් කියන්න පුළුවන්, තව එකක් කියන්න පුළුවන්. ඉතින් එහෙම හුඟක් බෙහෙත් එයි එළියට ඈ. හැබැයි එහෙම ආවා කියලා මේ ලෙඩේ ඔව් මොකෝකද බොන්නේ, ඒ ඔක්කොම වනවද, කොයි බෙහෙතද බොන්නේ, ඒක හොයාගන්න අමාරුයි. ඒ නිසා අපිට හරියටම තියෙන ගැටලුවකට විසඳුමක් හොයාගන්න නම් හොඳම දේ තමයි ප්‍රශ්නයක් අහලා උත්තරයක් ගන්න එක. සුසු කෙනෙක්ට તો පොදුවේ කිසියම් කාරණයක් ගැන හොයා බලන්න සාකච්ඡා උඟක් හොඳයි.
කෙනෙක් කතා කරලා මේ ඔක්කොමල ඒකෙන කතා කරලා ඉතින් හැමෝගේම පොඩි මාතෘකාවක්. ඒක මාතෘකාවක් කියලා නෙවෙයි කෙනෙක් ප්‍රශ්නයක් කියලා ආවේ අනෙක් කයට මාතෘකාවක්.
ඒ ඕනෑම ඒ කියන්නේ අපිට තියෙන අපේ අත්දැකීමක් ගන්න මාතෘකාවක් විදියට. දැන් අර මෙතුමා කියපු අර උදේ නැගිටිනකොට කම්මැලිකම කියන එක පොදු මාතෘකාවක් විදියට ගන්න පුළුවන් සාකච්ඡා කරලා. එකෙක් කියන බුල මට නම් කම්මැලි කමක් එන්නේ නැහැ. එතකොට අහන්න පුළුවන් ඇයි එන්නේ නැත්තේ? ඈ එහෙම ඇවිල්ලාම නැද්ද? එහෙම නැත්තම් කොහොමද ඒක නැති කරගත්තේ? තව කෙනෙක් කියන බුල මටත් එන්නේ. එතකොට අහන්න පුළුවන් ඇයි ඒ? ඒ වගේ ඕනෑම අත්දැකීමක් පොදු මාතෘකාවක් කරගන්න පුළුවන්. ඒ අත්දැකීම හැමෝම ලැබලා තියෙන්න ඕනේ නැහැ. පොදු මාතෘකාවක් වෙන්නේ එහෙම ඕනේ නැහැ. සාමාන්‍ය මනුෂ්‍ය අත්දැකීමක් ගත්තාම කෙනාටනේ ගන්න කියන්නේ. ඒ කියන්නේ මහා ගොඩක් ඕනේ කියලා ඒකක්වත් මට නැහැ කියලා එහෙම හිතන කෙනාට තමයි යාචකයා කියන්නේ. දිලිඳු කෙනා කියන්නේ එහෙම කෙනාට. ඒ දිලිඳුකම කියන එක මේ භෞතික දේත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. කොච්චර තියනවද නැද්ද කියන එක නෙමෙයි. දිලිඳු මනසක් කියන්නේ මට තියෙන ටික මදි. මට අහවල් දේ නෑ, මේ දේ නෑ, ඒවා අරයට තියෙනයි මට නැත්තේ, මාත් කොහොම හරි ඒවා ගන්න ඕනේ. ඉතින් එහෙම හිතන මනස තමයි ආචක මනස, දිලිඳු මනස, දරිද්‍ර මනස. පොහොසත් මනස කියන්නේ මට ඇති තියෙන ටික ඇති කියලා හිතන්න පුළුවන් නම් ඒ ඇති කියන සිතවිල්ලෙන් තමයි කෙනෙක්ව පොහොසත් කරන්නේ. ඉතින් ඇති කියලා හිතන කෙනාට මේ ඕන වෙලාවක යන්න පුළුවන්. ඔව්. සිතවිල්ල තමයි ප්‍රශ්නේ.
භෞතික දේ මම තියනවා දැන්. ඉදම් කඩම් ගේදර වාහන තියෙනකොට ඒව මගේ නැත්තම් වෙන කාගේද කියලා නේ උසාවියට නඩු දාලා මායින් රැක ගන්න අයිතිවාසිකම් කියා ගන්න
නෙමෙයි. අත්දැකීමෙන් කියන්නේ නේ. ඒ දෙක ඉතින් ඒ සම්මුතිය විදියට ගන්න ඕන ඒ දෙක. තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ එහෙම එකක් කාගෙද කියලා අහුවොත් ඉතින් ඔව් එහෙම කියන්න පුළුවන් කාගෙද මේ පර්සෙක් කියලා අහුවොත් ඔන්න සබා ධර්ම කියවොත් මම තමයි සබා ධර්ම කියලා ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඉතින් මේ එතන ඇත්ත දැකලා නෙමෙයි මේ දැන් සතියකට විතර කලින් පෙර අදිනේදී මේ විශ්වවිද්‍යාලේ කෙනෙක් හම්බුණා බොහොම කාලයකට පස්සේ භාවනා කරපු කෙනෙක් කාලයකට පස්සේ හම්බුනේ. ඉතින් හම්බුනාම හම්බෙච්ච ගමන් මම කොහොමද කියලා අප්පාම කිව්වා ඒකට උත්තරයක් දෙන්න බෑ මොකද ඒක සම්මුතියේ ප්‍රශ්නයක් මං සම්මුතිය ඇතුළේ නෙමෙයි ඉන්නේ කියලා. ඔව් එයා කිව්වා මං ඉන්නේ සම්මුතිය ඇතුළේ නෙමෙයි ඒකට උත්තරයක් දෙන්න බෑ කියලා. ඊට පස්සේ මං ඇයි මෙතන ඉන්නේ කියලා බලන්න මහත්තයා එනකල් ඉන්නේ කියලා. මහත්තයා එනකල් ඉන්නේ ඇයි කොළඹ යන්නේ? මං හිතුවා දැන් මහත්තයා කියන එක සම්මුතියක් නෙමෙයි. කොළඹ යනවා කියන්නේ නෑ. ඒක ගැන තර්ක කරන්න ඉන්නේ නෑ. වාද කරන්න ඉන්නේ නෑ. ඒක ඒ තැනට ආවහම තේරෙනවා කියලා. ඒකන රහත් වීම කියන්නේ ඒ නැතිකම හොඳයි. ඒ රහත්කමනේ. මොකද්ද? ඔව්.
සමි අත්හැරීම කියන සංකල්පය යැයිදී ඒ කොයි දෙයකට ප්‍රධාන වන්නේ ඉතනේ.
ඔව්.
එතකොට අපි අත්හැරීම කියන එක අපි එක් එක් පුද්ගලයා ධර්ම ඒ දේ වෙනස් විදිහට නේද සිද්ධ වෙන්නේ. අත්හැරීම කියන්නේ අපි වස්තු දෙකක් හරි මොනවාරි අත්හැරීම කියන එක එකම ආකාරයකට නෙවෙයි සිද්ධ වෙන්නේ නේ. පුද්ගලයන්ගෙන් පුද්ගලයාට ඒක විරස් වෙනවා නේද?
ඔව්. ඔව් අත්හැරීම කියන එක වෙනස් වෙනවා. ඒ හැබැයි ඒක හිතින් වෙන දේ එකයි. දෙන්නෙක් අත්හැරියා තුන්දෙනෙක් අත්හැරියත් හිතේ වෙන වෙනස එකයි. හැබැයි බාහිරව පේන වෙන්නේ වෙනස් වෙන්න පුළුවන් අනිත් අයට. ඒ කියන්නේ ඒ අත්හැරියා නම් කෙනෙකුට ඒ ගැන දුකක් නැහැ. ඒ ගැන කම්පාවක් නැහැ. ඒක එකයි. 100ක් අත්හැරියා නම් 100ටම දුකක් නැහැ. ඈ ඒ සමානකම තියෙනවා අත්හැරීම ඇතුලේ.
දැන් සමානක අත්හැරීම කියන එකේදී මේ සමාන සමාන විදිහේ බලවත්තු පොදු දෙයකට දෙනවා නේද? පන්සලකට පූජා කරනවා. දරුවන්ට නොදීම. එතකොට ඒක අපේ බෞද්ධ ධර්මයට අනුකූලද? තනියෙන්.
එහෙම ඉතින් ඒ හිතන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවනේ එක විදිහක් නෑ. තමන්ගේ දේ ඔව් දෙමව්පියන්ගේ දේවල් අනිවාර්යෙන් දරුවන්ට දෙන්න ඕනේ කියලා එකක් නෑ. බෞද්ධ ක්‍රමයක් නෑ එහෙම එකක්. දරුවෝ බලාපොරොත්තු වෙන එක වැරදි. දෙමව්පියන්ගේ ඒවා අපිට දෙන්න ඕනේ කියලා. දෙමව්පියන්ගේ කැමැත්ත, දෙමව්පියන්ගේ අභිලාෂයට දෙමව්පියන්ගේ දෙයක් කරන්න පුළුවන්. මොකද්ද?
හදන්න යුතුකමක් තියෙනවා දෙමව්පියන්ට දරුවෝ මෙවැනි හදන්න යුතුකමක් තියෙනවා. නමුත් දේපල ගැන එතන දෙමව්පියන්ටයි කියන දිනවා දේපල ගැන ටිකක්.
ඔව්.
එතන පවරා දීවක් ගැන තියෙනවා. ඒගාලෝ යස්සුත්‍රේ.
දෙන්න පුළුවන්. හැබැයි ඒක නීතියක් නෑ අනිවාර්යෙන් දෙන්න ඕනි කියලා. ඒ එහෙම දෙන්නත් නැතත් දරුවෝ බලාපොරොත්තු වෙනවා නම් වැරදි. එහෙම තැනකට අම්මා තාත්තා ආවේ කොහොමද කියන එක හොයන්න එපේ. දැන් තමන්ගෙම දරුවෝට යණේම නැති කරලා ඒ ගෙදර පන්සලකට පූජා කරන්න තැනට ඒ තාත්තා හරි අම්මා හරි එහෙම හිතක මොකද්ද
ළමයින්ගේ ප්‍රශ්න හින්දානේ එහෙම
කරන්නේ. ඔව් ඒක ඉතින් අපිට එකපාරට තීරණයක් ගන්න බෑ ඒක. ඉතින් එහෙම
චේතනාම් පිටකේ තමව දන් කියන එක ඉතින් ගැළපෙලා යනවා. ඉතින් තමන් දන්නේ තමන්ගේ චේතනාව.
ඔව් ඒ චේතනාව දන්නේ තමන් තමයි. ඒක ඒ වගේම එහෙම චේතනාවක් ඇති වෙන තැනකට එකපාරට එන්නේ නැහැ නේ. එහෙම කාලයක් ගොඩනැගිලා එන්නේ. ඉතින් ඒකට මම නම් හිතන්නේ දෙපාර්ශ්වෙම වග කියන්න ඕනේ. දරුවොත් වග කියන්න ඕනේ.
ඈ පන්සලකට දෙන එක
ඔව්
අත්හැරීමකට වැඩි අල්ල ගැනීමක් වෙන්නත් පුළුවන්. ඊළඟ රත් ඊට වැඩි බලාපොරොත්තු වෙනවා. ඒක දීලා බලාපොරොත්තු වෙනවා නම් එනාස්නේ මට මේවා මෙහෙම ලැබෙන්නේ
කියලා.
එතකොට අත්හැරීමට වැඩි තව දෙයක් අල්ල ගැනීමක් වෙනවා.
කාටවත් යමක් දීමයි අත්හැරීමයි දෙකක්. දෙන එක එකක් අත්හැරීම තව එකක්.
අත්හැරීම කියන්නේ තමන්ට අවශ්‍ය දෙයක් තමන්ට පාවිච්චි ගන්න පුළුවන් දෙයක් තමන්ට ඕන දෙයක් තව විපදිනේ අත්හැරීම.
ඒක දානෙ. දානෙ. දීම. දානය කියලා කියන්නේ තමන්ට වටින දෙයක්, තමන්ට අවශ්‍ය දෙයක්, තමන්ගේ දෙයක් අවශ්‍යතාවයේ තියෙන තවත් කෙනෙකුට දෙන එක. ඒක තමයි දානය. මේක ඕන නැති කෙනෙකුට දෙන එකක් දානයක් නෙමෙයි. තමන්ට ඕන නැති එකක් ආගෙ හරි ඇඟේ ගන්න එකක් දානයක් නෙමෙයි. අත්හැරීම කියන්නේ හිතින් අත්හරින එක. ඒක පිළිබඳ ආසාව අත්හැරලා දානවා. එතකොට ඒක තමන් ළඟද තියෙන්නේ වෙන කෙනෙක් ළඟද තියෙන්නේ කියන එක නෙමෙයි. හිතින් තමන්ට නෑ ඒකත් එක්ක මම තමයි ඒකේ අයිතිකාරය කියන සිතිවිල්ල. ඔව් අත්හැරීම ධර්මයේ විස්තර කරන්නේ සිතිවිලි මට්ටමින් කරන එකක් විදියට. සම්මා සංකප්පයේ එකන්නේ නෙක්ඛම්ම සංකප්පයක සංකල්පයක්. අත්හැරීම සංකල්පයක්. භෞතික දෙයක් නෙමෙයි. දානීය භෞතික දෙයක්. මේ දානේ බලාපොරොත්තු තියෙනවා. පොඩ්ඩයින්. මොකද්ද? පොඩ්ඩයින්. හැමදේම ඔව් ඒක ඇත්ත. ඉතින් අපිට පුළුවන් දෙයින් පටන් ගන්න කියන්නේ ඒකනේ නේ. පුළුවන් දෙයින් පටන් ගන්න. ඈ එහෙම එතකොට මොනවා හරි දෙයක් අත්හරින්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ලොකු ජයග්‍රහණයක්. ඈ එතකොට එහෙම තේරෙනකොට ටික ටික අපිට පුළුවන් අර බෑයි කියන දේවලුත් පුළුවන් කියන මට්ටමට එනවා. ඈ ඔව් ඒකල්ලා ඊළඟට කියනවා මේ අත්හැරීමත් අත්හරින්න. ඒක අල්ලගන්නත් එපා. ඔව් ඈ මොකක්ද කියන්නේ වෙස්සන්තර?
වෙස්සන්තර ජාතකයේ
ඔව්
සියලු දේම අත්හැරියන්නේ දන් දුන්නා නේ. ඒක දන් දීමක්
නේ. ඒක දානිය.
ඒක දාන පාරක්.
ඔව්. ඒක බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා දුන්නා කියලා නේ කියන්නේ. ඔව් දානිය තියෙන බලාපොරොත්තු. දානිය ඒ ඡන්දව නැතිවීමක් වෙන්නේ නැහැ දානිය. ඉතින් ඒ නිසා දානෙයි අත්හැරීමයි පටලවා ගන්න එපා. මේ දානෙන් අපි බලාපොරොත්තු වෙනවා පින් බලාපොරොත්තු වෙනවා කියන එක ඒකේ හැටිය. ඒක වරදක් නෑ. දානෙකින් දානයක්කින් යමක් බලාපොරොත්තු වීමේ වරදක් නෑ. හැබැයි ඒ ලැබෙන්නේ සසර. එතකොට ඒ අපි බලාපොරොත්තු වෙන දේ ලැබෙනවා මේ ඒකත් එක්ක ඒකේ ආදීනවත් ලැබෙනවා. සැප විතරක් ලැබෙන්නේ නැහැ. ඒ සැපක් ලැබෙනකොට ඒකත් එක්ක එන දුකත් අපි මුණ දෙන්න ඕනේ. හැබැයි ප්‍රාර්ථනා කරන්නේ සැප පමණයි. නෙක්කම්ම කියලා කියන එක හැම මොහොතකම කරන්න ඕන එකක්. ඒක එකපාරක් කළා ඉවරයි කියන්න බෑ නෙක්කම්ම. නික්මීමනේ නෙක්කම්ම කියන්නේ නික්මීම. එතකොට අපි නික්මෙනවා කියන්නේ අපි කිසියම් දෙයක් ඇතුළට ගිහිල්ලා ඉන්න නිසයි නික්මෙන්න කියන්නේ. එතන එළියට එන්න කියන එක තමයි නෙක්කම්ම කියන්නේ. ඇතුළේ ඉන්න එපා. එතන මොනම හරි දෙයක සිටිවිල්ලක හරි රූපයක හරි සද්දයක හරි ද්‍රව්‍යයක හරි වස්තුවක හරි අදහසක හරි ඇතුළේ ඉන්නවා නම් ඒක නෙක්කම්ම යන්නේ. ඒකෙන් එළියට එන්න. ඒක තමයි නෙක්කම්ම.
ඇතුළේ ඉන්නවා කියන්නේ මගේ කරගත්ත එක.
ඔව් මම එහි කොටසක් බවට පත් වෙලා එය මගේ කොටසක් බවට පත් කරගෙන ඒකයි ඇතුළේ ඉන්නවා
කියන්නේ.
අවිහිංසා සංකප්ප. ඔව්. ඒ කියන්නේ මේ මොහොතේ අපි මොනම දෙයකට හරි යාන්ත්‍රිකව එකතු වෙනවනම් ඒ වෙලාවේ සිදු වෙන ඕනෑම දෙයක් එක්ක අපි මේ පුරුද්දට එකතු වෙනවා. ඒයින් එළියට එන්න. බලාපොරොත්තුවක් එක්කයි එකතු වෙන්නේ. මොකක් හරි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් එක්ක අපි යමක් එක්ක එකතු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන දේ ලැබෙනතුරු ඒ අපි බලාපොරොත්තු වෙන දේ අපිට හම්බ වෙනවා නම් ඒ තාක්කල් අපි එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. කොයි මොහොතක හරි ඒක නොලැබිලා කියොත් අන්න අපිට ඒකත් එක්ක තරහක් එනවා. ව්‍යාපාදයක් එනවා. අපිට රිදෙනවා. එකතු වෙලා ඉන්නකල් අපි හිතනවා සැපයි කියලා. නැති වෙච්ච ගමන් අපිට ඕනෙකම තියාගෙන අපිට තව ඉන්න ඕනේ ඒ දෙත් එක්ක. තව අහන්න ඕනේ, තව බලන්න ඕනේ. නමුත් ඒ දෙ නැති වෙනවා. නැති වුණාම අන්න අපිට රිදෙනවා, තරහක් එනවා. ඊළඟට අපි බලනවා ඒක තමයි ව්‍යාපාද සංකප්ප කියන්නේ. ඊළඟට අපි බලනවා ඒක ඊට හිංසාවක් කරන්න. ඒ කියන්නේ අපිට රිදුණානේ. ඊට සමාන හරි ඊට වැඩි හරි හිංසාවක් ඒ දෙයට කරන්න. එතන මේක තමයි සාමාන්‍ය ප්‍රතිපදාව. ඒ කියන්නේ ලෞකික සාංසාරික මාර්ගයේ ඕක තමයි. ඔහොම තමයි සංසාරේ යන්නේ. හොඳයි කියලා එකතු වෙනවා. ඒ අපිට හොඳයි කියලා සිත්සේ විඳින්න බැරි වෙනකොට දුකක් එනවා. නෑ අතාරින්නේ නෑ දුකක් එනවා. තරහක් එනවා. ඊළඟට ඒක කවුරු හරි කළා කියලා හිතලා ඒ දුක මට අහවල් කෙනා දුන්නේ කියලා එයාට රිදවන්න බලනවා. එතන මේ ත්‍රිත්වයේ තමයි සංසාරය යන්නේ. ඉතින් ඒක අනිත් පැත්තට හරවන්නේ කියන්නේ ආර්ය මාර්ගයෙන් කරන්නේ. ඉතින් තමයි කියන්නේ මේ සම්මා සංකප්පයේ වැදගත්කම. එකතු වෙන්න එපා. එකතු වුණොත් තමයි ওই ප්‍රශ්නේ එන්නේ. නික්මෙන්ද, නික්මීමේ සිටිවිලි ඇති කරගන්න. නෙක්කම්ම සංකප්ප. ඊළඟට බලාපොරොත්තු වුණු දෙයක් නොවුණා කියලා නොවුණාම ස්වභාවයෙන් එන තරහ වෙනුවට අව්‍යාපාද සංකප්පය ඇති කරගන්න බලන්න. අමනාප නොවීමේ සිටිවිල්ල බලන්න ඇති කරගන්න. ඒක උත්සාහය වන වීරිය. ඊළඟට අපි ඉල්ලන දේ නොලැබුණා කියලා හරි අපිට තිබිච්ච දෙයක් කවුරු හරි ගත්තා කියලා හරි ඊට පස්සේ අපි එයාටත් ඒ වේදනාව දෙන්න හදනවා නම් ඒ සිටිවිල්ලත් අතාරින්න. හිංසා විහිංසා සිටිවිල්ල අතාරින්න. අවිහිංසා සංකල්ප. එතකොට මේ සංකල්ප තුන වැඩිම ම නිවීමට හේතු වෙනවා. ඒ නිසා ඒ ලොකු තැනක් දීලා තියෙන්නේ ඔය සංකල්ප තුනට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්නේ නැතුව වන්න තින්නේ. ඔය මාර්ගය කියලා නිවෙන මග කියලා නේ කියන්නේ නේ මෑණි. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇසුර තියෙනවා. ඔව්. ඒකතු වීමක් නැහැ. ඇසුර තියෙනවා, හිතවත්කම තියෙනවා, උදව් කරනවා, සංවේදී, යාට දුකක් වුණාම ඒක අපිට දැනෙනවා, ඒකට මුදවා ගන්න කරන්න තියෙන එක කරනවා, ඒ ඔක්කොම තියෙනවා. හැබැයි එකතු වීමක් නැහැ එතන. තමන්ගේ කොටසක් කරගෙන නැහැ එයා. ඔව්. එහෙමනම් තරහ ඉන්නේ.
ඔව්. එතකොට දැන් ගෙදර වුණත්, දරුවෙක් වුණත්, වෙන කෙනෙක් අය එක්ක වුණත් ඒ විදිහට ඒක පවත්වාගෙන යනවා නම් එතන ඒක උපේක්ෂ සංකප්ප වෙනවා
නේ. අයම් තියන් යනවනේ ඒක නෙක්කම්ම තමයි. නෙක්කම්. එතකොට තරහ ඉන්නේ. තරහ එන හැම තැනකම බලන්න අපිට නෙක්කම්මේ නැහැ. ඒකයි තරහේ.
ඒක ගේහයිත උපේක්ෂාවයි නෙක්කම් උපේක්ෂාවයි කියලා දෙකක් තියෙනවා.
ඔව්.
ඒක සමහරවිට ගොඩක් වෙලාවට අවබෝධයක් නැතුව කරන උපේක්ෂාවක් නෙවෙයි ඒක අවබෝධයකින් යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් උපේක්ෂාවක් නෙවෙයි ගොඩක් වෙලාවට ඒක අතාරින්න ඕනේ කියලා හිතලා අතාරිනවා. නැත්නම් ඇයි අතාරින්න ඕනේ මොකද්ද ඒක ආදින්නම් තියෙන ඒ ප්‍රශ්නේ තණ්හාව නැති ගන්න ඕනේ කියලා මෙයන්ට නෑ ඇත්තෙන්ම ඇයි මොකද්ද කරන්න කියන අවබෝධයක් නැහැ නේද? ඒකට ඒ හේතුත් උපේක්ෂාවක්
නේ. ඔව් ඒකෙත් ඒ කරදරයක් ඉඳ අතාරිනවා. සාමාන්‍ය කාර්යයක්
ඉන්නේ නැත්නම් අපි ලංකා කරගන්න කියලා තමයි.
ඔව්.
ඒක යථාර්ථයක් ගැන යන්නේ. ඒක එක නෙකම නෙවෙයි නේ. නෙකම කිතු උපේක්ෂාවක්
නෑ. නෑ. එහෙම නෙකම උපේක්ෂාව කියන්නේ මේ තණ්හාව සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ තණ්හාව තමයි ප්‍රශ්නෙට හේතුව. එතකොට ඒ තණ්හාව තියෙනකල් ප්‍රශ්නේ තියෙනවා කියලා දැනගෙන තණ්හාවෙන් නික්මීම තමයි නෙක්ඛම්ම කියන්නේ. ඒ තණ්හාව දකින්න නැතුව මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක් හරි දෙයක. ඒ දෙය කාට හරි දීලා දැම්මොත් ඒ ප්‍රශ්නේ නැහැ කියලා හිතන නම් අපි කරන්නේ අතහැරීම. ඒක සාමාන්‍ය උපේක්ෂාවක් එතන තියෙන. නෙක්ඛම්මේ මුල් වෙච්ච උපේක්ෂාවක් නෙමෙයි. දේවල් වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කිසිම දෙයක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ පිළිබඳ තියෙන බලාපොරොත්තු වල. දැන් බලාපොරොත්තු අඩු කරගන්න පුළුවන් නම් සහ එයින් ඇත්තටම ලැබෙන දේ විතරක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් ප්‍රශ්න ගොඩාක් අඩුයි. එන අපිට බලාපොරොත්තු ටික අඩු කරගන්න පුළුවන් නම් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඒ කෙනාට දෙන්න පුළුවන් ටික විතරක් අපි බලාපොරොත්තු වෙනවා
නේ.
දෙන්න බැරි දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම තමයි ප්‍රශ්නේ වැඩි වෙන්නේ. එක්කෝ දෙන්න කැමති නැති, දෙන්න පුළුවන් වුණත් එයා දෙන්න කැමති නැහැ. එක්කෝ දෙන්න බැහැ. ඉතින් අපි ඒවම් බලාපොරොත්තු වෙනකොට ඔන්න ගැටුම. එතකොට නෙක්ඛම්මෙත් නැහැ, අව්‍යාපාදෙත් නැහැ, අවිහිංසාවත් නැහැ, සැනසෙල්ලත් නැහැ, නිවනත් නැහැ. ඒ නිසා අපිට සැනසෙල්ල ඉන්න ඕන නම් සහ අනිත් අයට සැනසෙල්ල ඉන්න දෙන්න ඕන නම් ඕ මේ යථාර්ථවාදී නොවන අපේක්ෂා අඳුනගෙන ඒව අඩු කරන්න. ඒ කියන්නේ ඇත්තටම ලැබෙන්නේ නැහැ. ඕනේ තමයි ඒුණාට ලැබෙන්නේ නැහැ ඒවා. දෙන්න බෑ අනික. ඉතින් ඒව තේරුමක් නැහැ ඒව පස්සේ පන්නන එක සහ අනික් කෙනාට වද දෙන එක. ඒ මාර්ගය වැටිලා තියෙනවා අපේ ගෙවල් ඇතුලින්. ඔය කියන මාර්ගය ඒක වෙන කොහෙවත් නැහැ. ඒ අපි ගේ ඇතුලේම ඔය ආර්ය මාර්ගයේ තියෙනවා. දෙමව්පියෝ හරහා මේ මාර්ගයේ වැටිලා තියෙනවා. දූ දරුවෝ හරහා, ස්වාමියා භාර්යාව හරහා, වැඩ කරන තැන හරහා. ඉතින් එතන බලන්න පුළුවන් මොනවද අපිට මෙයා අපිට ඇත්තටම ගන්න පුළුවන් දේ. බැරි දේ මොනවද? අපිට ඕන ඒක දැඩි අවශ්‍යතාවයක් තියෙනවා නම් නැතුවම බැන්නම් දැනුවත් කරන්නත් පුළුවන් මේ දේ මට ඕනේ. බැරිද දෙන්න? කළා දෙන්න බැරිද? ඒත් බැරි නම් තව තවත් ඒක මේ අර මිරිකලම අන්තිම බිඳුවක් ගන්න හදනවා වගේ අර උද්දණ්ඩක. එහෙම නැතුව ඒකෙන් අපිත් දුකක් විඳින්නේ අනිත් කෙනාටත් දුකක්. ඒ සම්බන්ධෙත් ඉවරයි එතන. ඊළඟට ආදරය වෙනුවට වෛරය එන්නේ, කරුණාව වෙනුවට හිංසා වෙන්නේ. එතන නිවනක් නැහැ. ඒතකොට මේ නිවීම අපිට ගේ ඇතුලෙත් පුළුවන් අත්දකින්න. ඒ තමයි බෞද්ධ ආර්ය මාර්ගයේ විමුක්ති මාර්ගයේ තියෙන අතිවිශිෂ්ට ලක්ෂණය. හරිම ප්‍රායෝගිකයි. ඕනෑම කෙනෙකුට තමන් ඉන්න තැනින් යන්න පුළුවන් ගමනක් විමුක්ති මාර්ගය. ඒකට මොනවත් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ගමන පටන් ගන්න නම් මොනවත්ම වෙනස් කරන්න අවශ්‍ය නැහැ. වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ නැහැ. කොහෙවත් යන්න ඕනේ නැහැ. විශේෂ දවසක් වෙනකල් ඉන්න ඕනේ නැහැ. ඒ මොනවත් ඕනේ නැහැ. ගමන විසින් පුද්ගලයා වෙනස් කරනවා. පුද්ගලයා වෙනස් වෙලා ගමන යන්නවා කියලා හිතුවට යන්න වෙන්නේ නැහැ කවදාවත්. ඉඩ දෙන්න ගමනට තමන්ව වෙනස් කරන්න. මාර්ගයට ඉඩ දෙන්න ඔබ වෙනස් කරන්න. ඒ නිගමනයත් එක්ක කල්යාණ මිත්‍රවරුනි, අපි මේ දින දෙක තුනේ භාවනා වැඩසටහනත් පොයදා වැඩසටහනත් මෙතනින් සමාප්ත කරමු. අපි දැක්කනම් මේ භාවනාව අපි කාටත් කරන්න පුළුවන් දෙයක්, කළ යුතු දෙයක්, සරලයි. අපි ඉන්න ඕනේ තැනක මේ පාර විවෘතයි කියලා ඒ දැක්ම ඇති වුණා නම් මේ පෝදා වැඩසටහනින් හෝ මේ නේවාසික භාවනා වැඩසටහනින් ඒ හොඳටම ප්‍රමාණවත්. මෙතනදී පරිවර්තනයක් නොවුනට, මෙතනදී ලොකු විපර්යාසයක් නොවුනට මේ දැක්ම, මේ අවබෝධය හොඳටම ඇති, මට පුළුවන් භාවනා කරන්න, මට පුළුවන් මේ නිවෙන පාරේ යන්න මං ඉන්න තැන ඉඳලා. මාත් නිවෙමින් අනිත් අයත් නිවමින්. ඒ සැනසිලිදායක අදිෂ්ඨානයේ අදිටන ඇති කරගත්ත මේ මොහොතේ පුණ්‍යානුමෝදනාවයි මේ කරන්නේ. ඊයේ ඒ දානීය සැපයූ වජිරා රාජපක්ෂ මෙනවිය එතුමියගේ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්න. මේ මධ්‍යස්ථානයත් සමග දීර්ඝ කාලයක් ඇසුරු කරන මධ්‍යස්ථානයෙන් බොහොම ආධ්‍යාත්මික ප්‍රයෝජන ගන්න ගත්ත එතුමිය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් මේ ඔබ අපට අනුග්‍රහය දක්වන්නත් ඒ දානයේ පිරිනමුවා. ඒ වගේම අද උදෑසන දානය පිරිනමුවේ වලිසුන්දර මහත්මිය. ඉතින් මේ මෙතන නෑ මේ එතුමියගේ මිනිබිරියන් දෙදෙනාගේ උපන්දිනය වෙනුවෙන් මේ මාසේ ඒ උපන් දින වෙනුවෙන් ඒ මිනිබිරියන් දෙදෙනාට ආශිර්වාද කරන්න ඒ අරමුණි. ඉතින් මේ දාන දෙකටම බණ්ඩාරනායක මහත්මයා බොහොම සහයෝගය දුන්නා. ඒ දාන දෙකටම අවශ්‍ය දේවල් සම්පාදනය කරන්න වජිරා මහත්මියටත් වලිසුන්දර මහත්මියටත් දහවල් දානයේ වර්ණා ගුණතුංග මෙනවිය, පුෂ්පා කුමාරි මෙනවිය සහ රේණුකා සමන්ති මෙනවිය මම කාලයකට ඉස්සර මේ දානය ගැන කතා කළේ නිල්ලඹට දානයක් දෙන්න ඕනේ කියන එක. වෙන කිසිම අදහසක් ඒ කියන්නේ පෞද්ගලික අරමුණක් නෙමෙයි, නිල්ලඹට දානයක් දෙන්න ඕනේ. ඒ ලස්සන චේතනාවෙන් ඒ තුම්පල දහවල් දානය විශාල පිරිසකට පිරිනමමු. ඉතින් මේ වැඩසටහනෙන් අපි ගත්තනම් කිසියම් ආධ්‍යාත්මික ඵල ප්‍රයෝජනයක්. ඒ ඵල ප්‍රයෝජනය සාක්ෂියක් විදිහට තබාගෙන අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ දන් දුන් සෑම දෙනාගේම දැහැමි පැතුම් ඒ වූ අයුරින්ම මේ දානේ මහිමෙන් ඉටු වේවා. ඒ හැම දිනාටමත් ඔබ අප හැම දිනාටමත් මේ මගෙහි නොනැවති මම්මුලා නොවි අවසානයේ තෙක් ගමන් කරන්නට අවශ්‍ය කල්‍යාණ මිත්‍ර සහයෝගය, කායික මානසික විවේකයේ සහ නිරෝගිකම, සහ සද්ධාව, මේ සියලු පුණ්‍ය කර්ම වලින් සහ කුසල වලින් ලැබේවා. ඒ ලැබේවා කියන ප්‍රාර්ථනෙන් අපි මේ වැඩසටහන අවසන් කරමු. තෙරුවන් සරණයි.